ಹತ್ತಿರ ಸರ್ನೇ ಸಾಯಂತಿನ ಆಟಮ ಅದು ತಪ್ಪಿಸಿ ಬುರ್ದು ಪಡ್ದಿವಿ ಹಂಗೆ ಅರ್ಧ ದಿನ ತಿನ್ನ ಕುಚಿತ ಅಮು ನಮ್ಮ ಸಾಕಚ್ಚ ವಾರ ಪೈರಲ್ಲ ಸುಧಾನು ಹಿಂಗೆ ಅದ ತಪ್ಪಗೆ ಗೌರ್ನಿಯ ಸ್ವಾಮಿ ನಾಸಿ ನಮಗೆ ನಮಸ್ಕಾರ ತಾನು ಮಾಡಲಿಲ್ಲ ನಾನು ಇವರು ಸ್ವಾಮಿ ನಿವಾಸಿ ವ್ಯಕ್ತಿಗೆ ಸಂಬಂಧ ಇಲ್ಲ ಇನ್ನು ಸ್ವಾಮಿ ನಿವಾಸಿಗೆ ಪಾದ ನಮಸ್ಕಾರ ಅಪಿ ಸ್ವಾಮಿ ದಿನ ವಿನಿಮ ಪಿಲಿಗನ್ನು ಸ್ವಾಮಿ ನಿವಾಸಿಗೆ ಕಾಲೇ ಅಪಿ ವಿನಿಮ ಅಪ್ಪಿನಿಗೆ ಮುಗಿಲ್ಲ ಅಟ್ಟಿನಾದ ಹಂಪರು ಪ್ಯಾದ್ರಿಗೆಲ್ಲ ದಿನ್ನಿತು ಸ್ವಾಮಿ ನಿವಾಸಿ ಕಪ್ಪೆಗಳ ಇನ್ನು ಇವಾಗ ಒಮ್ಮೆ ಧರ್ಮ ಸಾಕಚ್ಚಾವಿ ಆರಂಭಿಸಿದ ಸಂವಿಧಾನಿಗಳ ಈಗ ಅಪಿಟ್ಲ ಬಾದುಂಡಿ ಮಹಾಚಾರ್ಯ ಅವಿ ಕುಗ್ಗಳಿಗೆ ಬಂದಿದ್ದುಮ ಇದು ಮಾವತ್ ವ್ಯವಸ್ಥಾವಿ ಗೌರವ ಶ್ರೀಪತ್ಯನ್ನು ಇದು ಪ್ರಮಾದಿಲ ಸಂಬಂಧವಿ ವ್ಯವಸ್ಥಾ ಇದು ಮಾವತ್ ಶ್ರೀಪತ್ಯರ್ಮಿ ಸ್ವಾಮಿ ಸ್ವಾಮಿ ನಿವಾಸಿ ಗೌರವ ಆರಾಧನಾಗಳನ್ನು ಅವಿ ಸಾಕಚ್ಚಾವು ಆರಂಭ ಸರ್ವೆ
சிறிது நாட்டு திருவான் சரணாய் அகதா சேவி தப்பி பலாபுரத்து என்ன குதிதாகம் தர்ம சாகத்தாவே கட்டிட்டு ஆரம்பிக்கிறாங்க என்னசா மே காலே துறது அப்படி பாகியா லோதுரா புத்திரஜானந்த மனசு ஏ தேசனா கருப்பு தர்ம மார்க்கே தானுகத்தின் உதசா அவசியவன பிரதிபதாத்மகவ யமுயின் சந்தகா ධර්ම සාකච්ඡා කිරීම දහම් කරුණු ගෙන හැර පෑම මේ කටයුතු කවුරුත් එකතු වෙලා සිදු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එනිසා අපි ඉදිරියෙන් ප්‍රශ්නයක් එක්ක මාතෘකාව යොදා ගන්නවා. හොඳයි නම් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හොඳයි ලාල් ගුණසේකර මහත්මයා ඇඩ්‍රස් කරලා තියෙනවා ප්‍රශ්නයක් යොමු කරන්න. ඔබතුමාට අවස්ථාව තියෙනවා.
තිරුවන් සරණයි ස්වාමිනාස. තිරුවන් සරණයි සිල්මු දෙනාට. ඇහෙනවද ස්වාමිනාස?
තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමිනාස. මෙතන මම අර මේ චැට් බොක්ස් එකට දැම්මා. එතන අදාළ සූත්‍රයේ තියෙන තැන. එතන සූත්‍ර දෙකකින් තමයි එකම කරුණ වගේ තේරුම් කරගන්න වෙන්නේ. මේ නාම ධර්ම කියන එකක් තියෙනවා විභංග සූත්‍රයේ. එතකොට විභංග සූත්‍රයේ තියෙන නාම ධර්ම ටික සටහන් වෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒ නාම ධර්ම ටික. ඒ සූත්‍රය තම විභං සූත්‍රයේ යොමුවක් දාලා විභං සූත්‍ර කීපයක් තිබුණා. එතන ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා අපි ඒ ටික පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඊළඟට යමු නේද ස්වාමීන් වහන්සේ? ඊළඟටත් අදාළ ප්‍රශ්න කීපයක් තියෙනවා ඊළඟ සූත්‍රයේ. මට පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ මේ නාම ධර්ම ආයක පැත්තෙන් ඉස්සරහට සමහරලාට ප්‍රශ්නක් තියෙනවා. මේකයි මේ පැහැදිලි කිරීම කරගන්න උත්සාහ ගන්න. තිරුවන් සරණයි සරණංස.
තිරුවන් සරණයි. විභංග සූත්‍රය කියන්නේ ඇත්ත මම හිතන්නේ පටිච්ච සමුපාදේ සංයුතනිකාය දෙකේ තියෙන විභංග සූත්‍රය නැති.
එහෙම වෙන්න ඇති මටම. ඒක නම් මම මේ යොමු නම් දැම්ම මේ චැට් බොක්ස් එකේ දාලා තියෙන එතන කෙලින්ම යොමු යනවා එතනට මේ පිටකේට.
හොඳයි. මම බලන්න. ඒකේ ඔබතුමා කියන්නේ පතමන්ත වික්‍රේ නාම රූපං වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චති නාමං චත්තාරෝච මහභූතා චතුර්ණංච මහභූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං ඉති ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චති වික්‍රේ නාම රූපං ඒ කොටස වෙන්නේ නැති නේද?
එතන එතන සන්නස මම සිංහල එක බැලුවේ ඒ නාම ධර්ම කියන එක තේරුම් කරලා දීලා තියෙනවා. ඒ නාම ධර්ම අයිති වෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා. අන්න ඒ ටික තමයි පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ ඒ සූත්‍රයේ වෙන්නේ වහන්සේ අදහස් කරනවා.
හොඳයි. මම හිතන්නේ. හරි ඔබතුමා හොඳයි. විභංග සූත්‍රයේ තියෙන්නේ සංයුතනිකාය දෙකේ එතන තියෙන්නේ කතමංච වික්කවේ නාම රූපං කියලා. එතකොට ඒක මම සාමාන්‍යයෙන් ඒකේ තියෙන මේ අදහස කියලා ඉන්නම් ඒක තේරුම කොහොමද කියලා ගන්න. කතමංච වික්කවේ නාම රූපං කියන්නේ උන ප්‍රශ්නයක් අහනවා. ඊට කලින් මම කියන්නම් වාස්තය මෙතන මේ සූත්‍රේ විභංග විභංග කියලා තමයි තියෙන්නේ. විභංග කියලා කියන්නේ මේ බෙදා වෙන් කරනවා කියන කාරණේනෙත් කියන්නේ. එතකොට දැන් ඒකේ පටන් අර නාම රූප වලට එන්න කලින් මම පොඩ්ඩක් මේක අර පටන් ගන්න තැනට පොඩ්ඩක් එන්නම්. ඒ විභංග සූත්‍රයේ තියෙනවා පටිච්ච සමුප්පාදං වූ භික්ඛවේ දේසිස්සාමි විභජිස්සාමි. අන්න එතකොට භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රේ පටන් ගන්නෙම මහණෙනි මම නුඹලාට පටිච්ච සමුප්පාදං. පටිච්ච සමුප්පාදං කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය දේසිස්සාමි දේශනා කරමි විභජිස්සාමි බෙදලා වෙන් කරලා දෙන්නෙමි කියලා තමයි කියන්නේ. පටිච්ච සමුප්පාදං කියන වචනේ තේරුම තමයි ප්‍රත්‍යයෙන් උපන් කියන අර්ථය. ප්‍රත්‍යයෙන් උපන්. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම නුඹලාට ප්‍රත්‍යයෙන් උපන්. කාරණේත පටිච්ච සමුප්පාදය දේශිස්සාමි දේශනා කරන්නේ විභජිස්සාමි විභජනය කරන කියන්නේ බෙදනවා කියන එක. තං සුණාතේ හොඳින් අහන සාදුකං මනසිකරෝත හොඳින් මෙනෙහි කරන්න වාසිස්සාමීති කියන්නම් කියලා කියනවා. එවං වන්තේ තිකෝතේ බික්කු භගවතෝ පච්චස්සෝසෝ භගවා ඒතර. එහෙමයි සාමීනි කියලා ඒ සාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දුන්නා. එතකොට මහත්මයා දැන් මොකද කිව්වේ සූත්‍රය පටන් ගන්නකොට සූත්‍රේ නම විභංග සූත්‍රය. විභංග කියන්නේ කියන්නේ කොටස් කරලා බෙදලා වෙන් කරනවා කියන එක. සූත්‍රයේ මේ සූත්‍රයක් ගත්තොත් අපි අර සූත්‍ර නිදානයට ගියාට පස්සේ ඒ මේ සූත්‍ර නිදානයට කියන කුමක් අරබයාද කියලා භික්ෂුන් වහන්සේලාට කුමක් අරබයාද කාටද භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ කුමක් අරබයාද කුමන මොකද්ද පාදක වෙන්න සන්දර්භය තමයි හැඩය තමයි මෙතනදී පටිච්ච සමුප්පාදය පෙන්නනවා. පටිච්ච ඊට පස්සේ විභංගය පෙන්නනවා. දැන් මොන දැන් පටිච්ච සමුප්පාදය කතමෝච භික්කවේ පටිච්ච සමුප්පාදෝ. එතකොට අවිජ්ජා පත්‍ය භික්කවේ සංඛාර. අන්න පටිච්ච සමුප්පාදය පෙන්නකොට අවිද්‍යාව නොදන්නාකම පත්‍ය හේතුවෙන් සංඛාර සකස් වීම. අන එතන දෙකක් වෙන්නනවා. එතකොට සංඛාර පත්‍ය විඥාන සංස්කාර සංඛාර සකස් වීම ප්‍රත්‍යයෙන් දැන ගැනීම. දැන ගැනීම ප්‍රත්‍යයෙන් නම් කරන ස්වરૂපය. නම් කරන ස්වરૂපය ප්‍රත්‍යයෙන් සලායතන නැත්නම් ආයතන 6. ආයතන 6 ප්‍රත්‍යයෙන් යෙදීම. යෙදීම ප්‍රත්‍යයෙන් විඳීම. විඳීම ප්‍රත්‍යයෙන් ඇලීම. ඇලීම ප්‍රත්‍යයෙන් ලංවීම. ලංවීම ප්‍රත්‍යයෙන් පැවැත්ම. පැවැත්ම ප්‍රත්‍යයෙන් ඉපැත්ම. ඉපැත්ම ප්‍රත්‍යයෙන් දිරීම මරණය ශෝක කිරීම වැළපීම කායික දුක් මානසික දුක් වැළපීම් හට ගන්නවා. මෙන්න මේ විදිහට ඊව මේ තස්ස කේවරස දුක්ඛස්කන්ධස සමුදයෝ හෝති. මෙන්න මේ ආකාරයට මුළුමනින්ම දුක් කඳේම හට ගැනීම වෙයි කියලා ඔන්න පෙන්නලා තියෙනවා. මොකද්ද පටිච්ච සමුප්පාදය කියලා කියනකොට පෙන්නලා තියෙනවා. අන්න දැන් ඊට පස්සේ ඔන්න ඒක යටතේ මහත්මයා පෙන්නලා දෙනවා. ඒ කියන්නේ විභංග මේ කොටස් කරලා ඒකේ විභංගය ඊට පස්සේ පෙන්නලා දෙනවා. විභංග කොටස් කරලා ඒ කොටස් කරලා පෙන්නකොට ජාතිය ජරාව මරණ ඔය විදියට පෙන්නගෙන ඇවිල්ලා ඔබතුමා ප්‍රශ්නේ ඇහුවේ කතමංච භික්කවේ නාම රූපං. අන්න ඔකේ අර නාම රූපං පටන් ගන්නේ නාම රූපං කියලා. කතමංච භික්කවේ නාම රූපං. එතකොට දැන් ඒ නාම රූපං කියන එක පච්චය පච්චුප්පන්න සූත්‍රයට අනුව නාම රූපං කියලා කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මයක්. ප්‍රත්‍යනුකම් ධර්මයක්. ඔන්න දැන් මම වචන දෙකක් කිව්වා. අර මෙසේ මෙය ඇතිකල්හි මේ වේ කියන එක පටිච්ච සමුප්පාදය. උපුටාගන්නේ පච්චේ පච්චුප්පන්න සූත්‍රයෙන්. මෙසේ අපි කියමු මෙසේ අවිද්‍යාව ඇතිකල්හි සංස්කාර සකස් වීම වෙයි. මෙසේ නොදන්නාකම ඇතිකල්හි ඉති අවිද්‍යා සති. මෙසේ අවිද්‍යාව ඇතිකල්හි සංස්කාර සකස් වීම හෝති වෙයි. අන්න එතකොට මෙසේ මේ ඇතිකල්ලි මේ වේ කියලා ඒ විදිහට කියනවනේ. ඒ විදිහට කියනකොට දෙකක් කියනකොට අන්න එතකොට පටිච්ච සමුප්පාදය. ඊට පස්සේ පච්චේපච්චුප්පන්න සූත්‍රයේ පෙන්නනවා ඔය නාම රූපං කියලා එකක්. එකක් කියනකොට ඒකට කියනවා පටිච්ච සමුප්පන්න ධර්ම. අන්න ඒව තමයි අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන ඔය විදිහට පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ඔය විදිහට කියනකොට එකක් එකක් වෙන්නනෝනේ. ඒකට කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්ම. ඒතරේ ධර්මයට තනියෙන් ඉන්න දෙන්නේ එයා ගැන කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මය ගැන අනිත්‍යං සංකතං පටිච්ච සමුප්පන්නං. දැන් අපි මෙතන නාම රූපං කියලා කියන්නේ කතමංච වික්‍රේ නාම රූපං කියලා කියනකොට එතකොට නාම රූපං කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මය. දැන් මම වචන දෙකක් අපි පැහැදිලි කරගත්තා. පටිච්ච සමුප්පාදය කියන්නේ මෙසේ මේ ඇතිකල්ලි මේ වේ දෙකක්. ඊට පස්සේ ඔය දෙකෙන් මොකක් හරි එකක් ගැන කතා කරනකොට ඒක පටිච්ච සමුප්පන්න ධර්මය. නාම රූපං කියලා කියනකොට නම් කරන ස්වરૂපය. එතකොට පටිච්ච සමුප්පන්න ධර්මය. එයාව හඳුන්වන්නේ අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කියලා. එතකොට මේක ගත්තේ අපි සාකච්ඡාවට බඳුන් කරන්න යොදාගත්තේ පච්චේපච්චුප්පන්න සූත්‍රයේ සංයුතනිකායෙම මේ කොටසම එතනින් තමයි අපි යොදාගත්තේ. දැන් ඊළඟට දැන් ඊළඟ වචනේ තමයි විභංගය. බෙදල වෙන් කරනවා. කතමංච වික්කවේ නාම රූපං. අන්න කතම කවරේද කියලා නාම රූපේ කොටස් ටික කියලා දෙනවා. කොහොමද? ඔබතුමා අහපු ප්‍රශ්නයත් එක්ක. එතකොට ඔබතුමා අහපු ප්‍රශ්නේ දෙනකොට මම කරුණු දෙකක් පහු කරගෙන ආවා. පටිච්ච සමුප්පාදය කියන්නේ දෙකක් ජෝඩුවක් යුගලයක් යුග්මයක්. මේසේ මේ ඇතිකල්ලි මේ වේ කියලා. ඊට පස්සේ ඒ අතරින් එකක් ගැන කතා කරනකොට පටිච්ච සමුප්පන්න ධර්ම කියලා ගත්තා. දැන් ඊළඟට දැන් අහපු ප්‍රශ්නයත් එක්ක කතමංච වික්කවේ නාම රූපං. අන නම් කරන ස්වરૂපය. එතකොට නම් කරන ස්වરૂපය කියලා කියන්නේ නම් කරන ස්වરૂපය එක තනි වචනයක් හැටියට තමයි තියෙන්නේ. දැන් මොක හරි නම් දෙකක් වගේ නම් තියෙනවා නාම රූපානි කියලා වගේනේ නේද? දැන් නාමයයි රූපයයි එකතු කරලා අපි නාම රූප මේ හරි නම් දෙකක් හැටියට කියන්නේ. නමුත් මෙතන කියන්නේ නම් කරන ස්වરૂපය මොකද්ද කියලා. අන්න පටිච්ච සමුප්පන්න ධර්මයේ පත්‍යෙන් උපන් ධර්මයක් ඇටියට නම් කරන ස්වરૂපය ගැන කියන්නේ. අන්න විභජනීය කරලා බෙදලා වෙන් කරනවා. කොහොමද මේ නාම රූපය නාම රූපං කියන එක තමයි දෙකට බෙදන්නේ. කොහොමද? වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ. වේදනා විඳීම. වේදනා කියන්නේ විඳීම. විඳින දේ නෙවෙයි විඳීම. සංඥා කියන්නේ හඳුනා ගැනීම. හඳුනාගත් දේ නෙවෙයි හඳුනා ගැනීම. චේතනා. චේතනා කියලා කියන්නේ චේතනාව නැත්නම් සිතිවිල්ල. හිත සිතිවිල්ල කියන්නේ හිතන ගතිය. අන්න ඒ චේතනහම් වික්‍රේ කම්මං වදාමි. සමහර වෙලාවට චේතනාව ඇතැම් දෙනක කර්මය නැත්නම් ක්‍රියාව කියන තැනෙනොත් පෙන්නලා තියෙනවා චේතනා. ඒ කියන්නේ චේතනාන්විත බව හිතන ගතිය. ඊට පස්සේ පස්සෝ. පස්ස කියලා කියන්නේ හැපීම. පස්ස කියන්නේ හැපෙනවා කියන එක. නැත්නම් අපි කියනවා යෙදීම කියලා. කියන්නේ ඕනම යෙදීම. ඇහින් රූප බල. දැන් ඇහින් රූප බලදී යෙදීම. කනේ ශබ්ද හදී යෙදීම. ඊට පස්සේ මානසිකාරෝ. මානසිකාරෝ කියලා කියන්නේ මෙනෙහි කිරීම කියන කෘත්‍යය. මෙනෙහි කිරීම. එතකොට නාම රූපය ගැන කියද්දී ඉදං උච්චති නාමං. අන්න මේ ඉදං කියලා කියන්නේ මෙන්න මේ කියලා කියන මේ නාමයයි. ඔන්න එතකොට නාමය කියලා කියන්නේ මොකද? නම් කිරීම කියන එක. නාමය කියන්නේ මොකද්ද? නම් කිරීම කියන එක. එතකොට මේ නාමය කියන තැනට වේදනා විඳීම, සංඥා හඳුනා ගැනීම, චේතනා කල්පනා කරන හිතන ගතිය, පස්සෝ යෙදීම, මානසිකාරෝ කියන්නේ මෙනෙහි මෙනෙහි කිරීම. ඉදං උච්චති නාම. මෙන්න මේක තමයි නාමය. ඊට පස්සේ ඔන චත්තාරෝච මහා භූත. චත්තාරෝච කියලා කියන්නේ හතරයි. මහා කියන්නේ මහත් කියන අර්ථයේ. භූත කියලා කියන්නේ භූත කියන වචනේ තේරුම සකස් වීම. එතකොට චත්තාරෝච මහා භූතා, චත්තාරෝච මහා භූතක මවද්දාන තියෙනවා. මහත් සකස් වීම හතර. චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. චතුන්නංච මහා භූතානං, චතුන්නංච කියන්නේ හතරද, මහා භූතානං මහා සකස් වීමල උපාදාය රූපං. ඒ කියන්නේ උපාදාය රූපං කියලා කියන්නේ උපාදාය ලං කරගත්ත ස්වરૂපය. මහත්තු හට ගැනීම වල, නැත්නම් භූත කියන්නේ හට ගැනීම, හතරට ලං වූ ස්වરૂපය, ලං කරගත්ත ස්වરૂපය. ඉදං උච්චති රූපං, මෙන්න මේකට කියනවා රූපං කියලා, නැත්නම් ස්වરૂපය කියලා කියනවා. ඉදං උච්චති නාමං ඉති, මෙසේ ඉදංච නාමං මේ නම් කිරීමත්, ඉදංච රූපං මේ ස්වરૂපයත්, ඉදං මුච්චති වික්කවේ නාම රූපං, මේට කියනවා මහණෙනි නම් කිරීමේ ස්වરૂපය. එතකොට මම ඔය පරිවර්තනය කළේ මේ මොකද්ද ඔබතුමා අහපු තැනින්, ඒක විභංගය කියන තැනින් තමයි පැහැදිලි කරන්නේ. එතකොට ඒක තමයි සාමාන්‍ය වෙයි මම පාළියෙන් තියෙන එක පුළුවන් ආකාරයට පරිවර්තනය කරේ. අපෝපියෝතින් කතමන්ති වික්කේ නාම රූපං, මොකද්ද මහණෙනි නාම රූප නැත්නම් කරන ස්වરૂපය කවරේද, විඳීම හඳුනා ගැනීම, කල්පනා කිරීම, යෙදීම, මානසිකාර නැත්නම් මෙනෙහි කිරීම, මෙයට නම් කිරීමයයි කියන දෙබේ. ඊට පස්සේ මහත් වූ හට ගැනීම හතරත්, මහත් වූ හට ගැනීම හතරෙහි උපාදාය කියලා කියන්නේ ලං කරගත් ස්වરૂපයක්. මෙන්න මේකට කියනවා ස්වરૂපය කියලා. මෙසේ මේ නාමයක් මෙසේ මේ ස්වરૂපයක් ඉදං මුච්චති වික්කවේ නාමතව. මෙන්න මේකට කියනවා නම් මහණෙනි, මේකට කියනවා නම් කිරීමේ ස්වરૂපය කියලා කියනවා. තමයි පරිවර්තනයේ හැටියට ගත්තොත් අන්න එතන විභජනය කරලා බෙදලා වෙන් කරා. නාමයයි රූපයයි, මුලින් නාමයයි රූපයයි කියලා පෙන්වනවා. ඊට පස්සේ මුලින් පෙන්වේ නාම රූපේ, නාම රූපං කියලා. පස්සේ නාමය වෙනම, පස්සේ රූපය වෙනම වෙන් කරලා විභජනය කරලා පෙන්වනවා. ඊට පස්සේ අපි කතා කළ විදිහට මොකද්ද, පටිච්ච සමුප්පාදය කියන කොට දෙක දෙක කතා කරා. ඊට පස්සේ පටිච්ච සමුප්පන්න ධර්මයේ හැටියට නාම රූපේ කතා කරා. ඊට පස්සේ නාමයේ වෙනම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරයේ හැටියට කතා කරා. ඊට පස්සේ රූපේ වෙනම විභජනය කරදී අර චත්තාරෝච මහ භූත ඒ විදිහට වෙන් කරලා අපි කතා කරා. ඒ විදිහට තමයි අපි අදහසක් ගන්න, ඒ ඔස්සේ අපි කතා කරගෙන යමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. පැහැදිලි එක. එතකොට දැන් මෙතන දැන් එතනේ ධර්මතා පහ, ඒ කියන්නේ නාම ධර්ම පහ ඉතනත් උනේ, අපි එතනත් ප්‍රතිසම්පන්න වීමක් එතනත් නැයි කියන අදහස ඉන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමද? ඒ කියන්නේ අපිට එක වෙන් වෙන් කර එතන අවස්ථාව අනුව, ඒ කියන්නේ අපි නාම ධර්ම තෝරනකොට වෙන් වෙන් වශයෙන් අපේ වේදනා එහෙම ඥාතර ගත්තට ඒක පිළිවෙලටින එකක් නෙවෙයි ප්‍රතිසම්පන්න වෙන එකක් කියලා අපි තෝරගන්න වෙන්නේ.
පටිච්ච සමුප්පන්න ධර්ම, පටිච්ච සමුප්පන්න ධර්මයේ තමයි නම් කිරීමේ ස්වરૂපය කියන කාරණය. එතකොට දැන් අපි මෙන්න මෙහෙම ගත්තොත්, දැන් අපිට ඔකේ නාමය විතරක් වෙනම ගත්තත් අපිට පුළුවන් මේ නාමය විතරක් හෙව්වොත් එතනින් අපිට ඊතර වෙන්න ක්‍රමයක් හදලා ගන්න පුළුවන්. දැන් ඔය සූත්‍රයක තියෙනවා නාමං සබ්බං අන්වභවී නාමා බීජෝ නිවිද්‍යති. නාමස්ස ඒක ධම්මස්ස සබ්බේව වස මන්වගෝ කියලා. ඒ කියන්නේ සාමාන්‍ය තේරුම තමයි නාමය නැත්නම් නම් කිරීම තමයි සියල්ල යටපත් කරගෙන ඉන්නවා කියලා කියනවා. මේ කියන්නේ නාමං සබ්බං අන්ව භවී කියලා කියන්නේ නම් කිරීම ඔය ඔක්කොම යට කරගෙන ඉන්නවා කියලා කියනවා. නාමා බේයෝ නවිජ්ජති. මේ කියන්නේ නමට වඩා එහා ගියපු තවත් එකක් නැහැ කියලා කියනවා. නම් කිරීමකට එහා ගියපු තවත් එකක් නෑ විද්‍යති විද්‍යමාන තියෙනවා කියන එක නෙවෙයි විද්‍යමාන වෙන්නේ නෑ කියලා කියනවා. නම තමයි නාමස්ස ඒක ධම්මස්ස නම් කිරීම කියන ඒක ධම්මස්ස එකම ධර්මයෙන් සම්බේව මසවන්නුගෝ වසමන්නුගෝ. ඒ කියන්නේ මුළු ලෝකයේම යටත් කරගන්නවා. එහි නම් කිරීමට ඒකේ වසමියට යනවා කියලා කියනවා. ඒ නම් කිරීම නම් කිරීම ඒ හැරෙන්න අපිට හොඳටම පැහැදිලි මේ කාරණයක් මේ ගාථාවක් ඔය ඇත්තන්ට මතක ඇති ඔය මොකේද අක්කේය සංඥිනෝ සත්තා අක්කේයස්මින් පටිච්චිතා අක්කේය අපරිඥාය යෝගම් මායන්ති මච්චුනෝ කියන ගාථාවක් අහලා ඇති සමිද්ධි සූත්‍ර විතරම. අක්කේය කියලා කියන්නේ ඔය නම් කරන ස්වරූපේ නම් කරලා කියන දෑ නැත්නම් නම් කිරීම නැත්නම් කියවිල්ල. අක්කේය සංඥිනෝ සත්තා ඒ කියවිල්ල හඳුනාගත්ත සත්‍යෝ අක්කේයස්මින් පටිච්චිතා කියවිල්ල නැත්නම් ඔය අපි කියේ නම් කිරීම නම් කිරීම පිහිටියලු. අක්කේය අපරිඥාතේ නම් කිරීම අපරිඥාය පිරිසිඳ නොදැක්ක නිසා නොදැකීම හේතුවෙන් යෝගාමායන්ති මච්චනෝ මාර්යාගේ වසඟයට යනවලු. දැන් මේ අපි කතා කරේ මොකද්ද නම් කිරීම නාම රූප කියන එකෙන් නාමය කියන කොටස විතරක් ගත්තත් ඒ නාමය කියන කාරණයට වඩා එහා දෙයක් නැහැ. නාමය කියන එකම ධර්මයෙන් ලෝකයා වසඟයට යටත් කරගෙන තියාගන්නවා. ඔය අක්කේය සංඥෝ සත්තා කියන එක නුත් කියවේ අක්කේය කියවිල සංඥෝ හඳුනාගත්ත සත්‍යයෝ නැත්නම් හඳුනා ගැනීම මේ හඳුනා කියන්නේ ඒ සත්‍යය කියවිල්ලෙම පිහිටියා කියන එක. නාමයේම පිහිටියලා යෝගාමාය ඒක නොදැක්ක නිසා මායාවේ වසඟයට යනවලු. අක්කේයංච පරිඥාය අක්කාතරං නවඤ්ඤති. ඔන්න කවුරු හරි අක්කේයංච පරිඥාය කියවිල්ල පිරිසිඳ දැක්කොටින් නැත්නම් නම් කිරීම පිරිසිඳ දැක්කොටින් අක්කාතරං නවඤ්ඤති. මේ කියවිල් අක්කාතරන් කියවන්නේ කියන කතාවක් න මඤ්ඤති සිතාගෙනම වෙන්නේ නෑ කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේ කියවිල් පිරිසිඳ දැක්ක තැන එයාට වචනයක් ඉස්මතු වෙන්නේ නෑ කියලා කියන ලෝක විවහාරයකට ගිනීමකට එන්නේ නෑ කියලා කියනවා. ඒ කියන්නේ නම් කිරීමම. එතකොට දැන් ඔය ඒ නාමයේ යටතේදී අපිට තවත් මේ අපිට ගොඩාක් මේ නම් කිරීම දැන් අපේ තියෙන කියන්නේ අපිට තවත් දුරට ලං කරලා දෙන්න. දැන් අපි හිතමු කියන්නේ අපේ තියෙන නුවණ මදි නම් තව දුරටත් ඒක තව තවත් චිත්ත කරලා කියනවා අත්දැකීම් වලට. කියන්නේ ජීවිත අත්දැකීම් ලෝකයේ ජීවිත අත්දැකීම් වලට ලං කරලා කතා කරනවා. වෙයි මේ ලෝකයේ ජීවිත අත්දැකීම් වලට අත්දැකීම් ලෝකයට ලං කරාට ලං කරන්නේ මේ අත්දැකීම් ලෝකය තහවුරු වෙන නෙවෙයි විචක්ෂණයකින් ඈතර වීම පිණිස. ඔන්න දැන් නාමයම පිරිසිදු දැක්කත් ඈතර වෙන්නේ නාමයටම මේ ලෝකයම යන්ට වඩා කියනවා කියේ. නම් කිරීම හඳුනගෙන පිළිටියා කියනවනේ ඒකම පිරිසිදු දැක්කොත් එතනින්ම ඈතර වෙන්න පුළුවන් කියලාත් කියවනේ. හරි එතනොත් බැරි නම් අපි තා ඉස්සරහට අරගෙන තව කිට්ටු කරන ජීවිත අධ්‍යක්ෂින් අන්න වේදනා සංඥා චේතනාව පස්ස මානසිකාර අන්න විඳි. මොන දැන් බලන්න අපිට යම්කිසි විඳීමක් දැන් අපි හිතමු අපි මොන හරි අල්ලනවා නැත්නම් ශරීරයට මොකක් හරි විඳීමක් ඇතිවෙනවා. අන්නේ විඳීම කියන ප්‍රාථමික මට්ටම අපේ කියන්නේ මුල්ම හරිය මුල්ම ස්වરૂපය මොකද්ද කියලා හොයාගන්න යන්න පුළුවන් විඳිනවා. එතකොට වේදනා සංඥා අඳුනගන්න ගතියක් තියෙනවනේ නේද? ඒ අඳුනගෙන මොකද්ද කියලා මේ අඳුනගන්නවා වේදනා සංඥා චේතනා. ඒ කියන්නේ කල්පනාවක් ඇති වෙන චේතනානිත භාවයක් ක්‍රියාවක් වේදනා සංඥා චේතනා. පස්සේ කියන්නේ ඕනම යෙදීමක්. පස්සේ කිර කියන්නේ ඕනම යෙදීමක් පෙනීමක්. ඒ කියන්නේ යෙදෙන සිද්ධිය මොකද්ද? මානසිකාර කිර කියන්නේ මෙනෙහි කිරීම කියන ක්‍රියාව. මෙනෙහි කරපු දේ නෙවෙයි මෙනෙහි කිරීම. ආන්න එක මොකක්ද කියලා හොයන්න යන්නත් අපිට පුළුවන්. ඉතින් ඕක රූපේ පැත්තට තියලා කියනෝනේ, රූප කිර කියන්නේ රූපේ විස්තර කරද්දී පටවි තද ගති, තද ගුරුල් ගති, ඊට පස්සේ ගලා යන ගතියෙන්, ඊට පස්සේ සීතල උණුසුම් ගතියෙන්, සැලෙන පිම්බෙන ගතියෙන්, ආන්නේ ගති වලින් විඳීමක්, වේදනා සංඥා හඳුන ගැනීම, චේතනා කල්පනා කිරීම, පස්සේ යෙදීම, මානසිකාරය මෙනෙහි කිරීම, ආන්නේ වගේ අපිට අර ඕනම කාරණයක නම්, ඒ කියන්නේ ওই දෙකට, ඒ කියන්නේ නම් කරන ස්වરૂපය. දැන් අපි ලෝකේ ගහ, කොළ, වැල, පුටුව, මේසය, මේ කියන්නේ කෙනකෙන හඳුන්වන නම් ගුණනේ, ලාල් මහත්මේ ආදී නම් තියෙනවනේ. ඒ නම් වෙනුවට අර මේ නම් කරන ස්වરૂපය, ඒ තමයි මේ අපිට, ඒ කියන්නේ යෝගාවචරයේකට නැත්නම් හොයන්නේකට ප්‍රාථමිකම මට්ටම්. ප්‍රාථමිකම මට්ටම්, අන්නේ ප්‍රාථමික මට්ටමින් තමයි හෙවීම කිස්මතු කරගන්න වෙන්නේ. එතකොට පින්දෙන වගේ ඒ ඝටියකින් ප්‍රකටත්වයක් කිස්මතු වෙනවා. අන්නේ ඕනම තැනකින් විචක්ෂණයකට යොමු වෙන්න පුළුවන්. අන්නේ ඒ නිසා තමයි නාල මහත්මයා අර විභංගයක් වෙනම පෙන්වලා දීලා තියෙන විභංග සූත්‍රයේදී. හොඳයි.
තිරුවන් සරණ සාරංශය මට පැහැදිලි. එහෙමයි, මට පැහැදිලි. ඔබ ඔබවහන්සේ වෙනත් පැත්තකුත් ඒකට මේ යමුනා. ඇත්තට මම ඉතින් අදහස් කරේ ඒකමත් නෙවෙයි, ඒක ගැටවත් නෑ. මම ඒක මොකද වැඩි තේරුමක් ආවා මට. එතකොට දැන් මම අදහස් කරේ දැන් අතන අර වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර වෙන වෙනම කරන් තේරුම් කරාට ඒක දැන් නාමයක් කියනකොට ඒක පොකුරටම එනවා නේද කියන කාරණේ. කියන්නේ අපිට වෙන වෙනම අරන් කරාට ඒ ටික නැතුව සම්පූර්ණයෙන්ම නැතුව නාමයක් අපිට විස්තර කරන්න බෑ. ඒ කියන්නේ ඒකත් නේ අර පරිසම්පන්න ස්වરૂපයක් එන ගතිය. කියන්නේ එකටම පොකුරටම ගන්න වෙනවා නේ. එහෙමනේ ස්වාමීන් වහන්සේ තේරුවන් සරණ.
පොකුරටම ගන්නවා කියන්නේ මෙහෙමයි, ලෝකීය පැත්තෙන් කතා කරනකොට එහෙම කතා කරන්න පුළුවන්.
එහෙමයි.
එහෙම ලෝකීය පැත්තෙන් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් නාම කියලා කියනකොට ඒ අපි තුන් දකුණු අත කියලා දකුණත කියලා කිව්වට පස්සේ මහබට ඇඟිල්ල, දබරගිල්ල, මැදගිල්ල, වෙදගිල්ල, සුනගිල්ල මොකක් කතා කරන්න පුළුවන්නේ දකුණු අත කියලා කතා කරපු ගමන්.
එහෙමයි.
ඉතින් එහෙම එක පුකුරට එහෙම කතා කරන්න පුළුවන් ලෝකය පැත්තෙන්. හැබැයි ලෝකය කියන්නේ අඥාන කමෙන්. හැබැයි මෙහෙම විභංග කරලා දෙන්නෙම භාග්‍යතුන් වහන්සේ ඔය පහම පහක් වෙන්න හෝ පහම එකක්, ඒ කියන්නේ එක පුකුරක් වෙන්න හෝ කියන පැත්තකින් නෙමෙයි. ඒ කියන්නේ හැබැයි ලෝකයේ පැත්තට, ලෝකයේ ඉන්න අපට ඉතින් කරුණක් ලං කරනකොට එහෙම දැන් නාම කියනකොට, නාම කියන ගොන්නට ගත්තට පස්සේ අර කරුණු පහම අන්තර්ග්‍රහණය කරලා පුකුරක් හැටියට, පුකුරු එකක් කියලා කියනවා. දැන් අපි යන්නේ ඩබල් කිසල් ගෙඩිය කියනකොට කිසල් ගෙඩි දෙකක් වගේ ඩබල් කිව්වම එකයි. නමුත් වෙන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරක අතර පස්සේ ඒකේ මේ යෙදීමේ කෘත්‍ය අනුව පහක්. හැබැයි එකක්ද පහක්ද කියලා අපිට එහෙම කියන්න බෑ. එකක් උනත් නේද, එකක් කියලා කිව්වොත් ඔක්කොම එකක් කිව්වොත් ඒකාන්තයෙන් එකක් තියෙනවා කියන තැනට ගිහිනා. පහක් කියලා කිව්වොත් ඒ පහම වෙන් කරන්න බෑ කිව්වොත් එහෙනම් ඉබේද වෙලා තියෙන්නේ.
ඔය ඕකටම අදාළ එකක් තියෙන කොටසක් එතන තියෙන්නේ. අර මේ අධිවචන සම්පස්සය, පටික සම්පස්සය හා සමාන එකක් කියන ඔතනම රූප, නාම රූප වලටම අදාළ එකක්. ඒක තියෙන මහානිදාන සූත්‍රයේ දිග එකක් දීගනිකයි තියෙන්නේ. ඒකේ 20 වෙනි කොටසේ තියෙන්නේ ඔය ඔතන අදාළ එක. මට 21ක් පොඩ්ඩක් 21 අපිට පස්සේ යමු. ඒක එතන 20 වෙනි එකේ කොටසේ තියෙනවා මේ ඔය පටික සම්පස්සයත් අධිවචන සම්පස්සයත් නාම රූපය කියන එක. ඒතකොට අපිට ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් මේක හුඟක් පැහැදිලි වෙයි මේ නාම රූප කියන එක. තෙරුවන් සරණයි සවිනාස.
තෙරුවන් සරණයි.
අපි මෙහෙම මම ලින්ක් එක දාලා ඇති ස්වාමීනි.
එහෙමයි. මහා නිදාන සූත්‍රය.
ඒකත් මම chat එකේ දාලා ඇති දැන නම්.
මට නම් දෙය හොයාගන්න මාත් ඔව් පොඩ්ඩක් ඒකේ කී වෙනි කියන සුනන්ද මහත්තයා
මාචාර්යතුමා සම්බන්ධලා ඉන්නවා එතුමාටත් යමෙක් ආරාධනා කරනවා සාකච්ඡාවට විදිහට දෙන්න කියලා ප්‍රොසම්.
ස්වාමීන් වහන්සේ මහණිදාන සූත්‍රයේ 20 තියෙන ඔතන 20 කියන කොටස. ඒක නම් කරලා තිබුණේ ඒ සූත්‍රේම.
ආ හොඳයි. අර කියන්නේ නාම රූපච්චය පස්සෝති ඉතිකෝ පනිතං උත්තං රත තදානන්දේ විනාපේතම් පරියායන වෙත්තබ්බං ඒ කොටසද මාත්මය ඒහි ආකාරෙහි ඒහි ලිංගෙහි ඒහි නිමිත්තෙහි ඒහි යුද්ධෙහි නාමකායස්ස පඤ්ඤත්තේ උත්තේස ආකාරෙසු තේසුමින්ගේසු ඒ කොටස ගැනද
වහන්නේ. එහෙමයි සයනද එතන අර මේ පටික සම්පස්සයත් ආදිවචන සම්පස්සයත් කියන කාරණා රේ දෙකට ඒ කොහොමද යෙදෙන්නේ කියන්නේ කියන අම
රූපකායේ ආදි වචන
සමහරන්නේ
ටික නේද.
එහෙමයි සාහන.
හරි අපි මෙහෙම ගත්තොත් මහත්මයා දැන් මේ නාමකායේ කිර කියනකොට නාමකායේ කිර කියන්නේ නාම කියන්නේ නම් කරන කායේ කිර කියන්නේ తত্ত্বය නම් කරන తত্ত্বයක්. ඒක නම් කරන දෙයක් කියන එක නෙවෙයිනේ. නම් කරන தත්ත්වයක් ඇති වෙන්නේ පටික සම්පස්සෝ. පටික කිර කියන්නේ මේ හැප්පෙනවා කියන අර්ථය. හැප්පෙනවා කියන්නේ ඒ අර යෙදෙනවා ලැබෙනවා කියන අර්ථයෙන්. දැන් අපි කියමු මම සමාජයත් එක්ක ගැටෙනවා කියලා කිව්වොත් දැන් ඒකෙන් අදහස් කරන්නේ එයා සමාජයත් එක්ක ගැටිලා අත්දැකීම් ගොඩක් තියෙන පුජ්‍යලයෙක් බොහොම පරිණත කෙනෙක් කියලා කියනවා. ඒතර සමාජයත් එක්ක ගැටෙනවා කියලා කිව්වට පස්සේ එතන සමාජයත් එක්ක කලකෝලාහල ඇති කර ගන්නවා කියන එක නෙවෙයි. ගැටෙනවා කියලා කියන්නේ ඇසුරු කරනවා කියන වගේ අර්ථයක්නේ. පටික සම්පස්ස කියලා කියන්නේ පටික කියලා කියන්නේ අර යෙදීමක්. සම්පස්ස කියලා කියන්නේ මනාව යෙදෙනවා. එතකොට මම පටික සම්පස්ස කියන කාරණේයි සිහිපත් කරේ රූපකායේ නාමකායේ আদি වචන පටික සම්පස්සේ එන නම් කරන தත්ත්වයෙහි පටික සම්පස්ස කිර කියන්නේ පටික කිර කියන්නේ යෙදීම කියන්නේ හැපෙන ගතිය ලැබෙන ගතියක් එක සම්පස්ස මනාව යෙදෙනවා. ඒතර ඕනම නම් කිරීමක් කරන්න පුළුවන් මොකක් එක්කද ලැබීමක් එක්ක යෙදීමක් එක්කනේ. ඊපස්සේ රූපකාය ඕනම යෙදීම රූපකාය කිර කියන්නේ ස්වરૂප தත්ත්වයක් ඕනම ප්‍රකට වෙන தත්ත්වයක් ඕනම ප්‍රකට වෙන தත්ත්වයක් නම් කිරීමකින් තොරව කතා කරන්න බෑ. ඒක පැන වෙන්නේ නෑ. ඒක තියෙනවා කියන එක නෙවෙයි පැන පඤ්ඤායේතාති කියලා තමයි පැන වෙනවද කියලායි ඇහෙන්නේ. දැන් ඔක්ට මේ හොඳයි මම මෙන්න මෙහෙම උදාහරණයක් උපමාවක් ගන්නම්. ඔකේ හරි ලස්සනට මේ අර මේ නිවනේ නිවීම දේශනා මාලාවේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ඕල්කට හරි ලස්සන උපමාවක් මේ කිට්ටු කරලා කියනවා. අර පොඩි ළමයෙකුට අර බෝලයක් හම්බ වෙන එක එහෙම මතකද දන්නේ නේද?
ඒක දෙන්නේ මංගත.
හරි. ඒක මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ අර උපමාවක් ඇටියට ස්වාමීන් වහන්සේ කියනවා පුංචි දරුවෙක් ඉන්නවා. ඒ පුංචි දරුවා කුඩා දරුවෙක් කියන්නේ බහතෝරන්න පුළුවන් දරුවෙක් නෙමෙයිනේ. ඉතින් අන්නේ දරුවට මේ කවුරු හරි මොකද කරන්නේ මේ රබර් බෝලයක් දෙනවා. මේ අපිට මේ චූටි දරුවා මෙන්න මේ රබර් බෝලේ දකින්නේ ජීවිතේ පළවෙනිම වතාවට. මේ දැන් ඔන්න පුංචිම පුංචි දරුවෙක් ඉන්නවා. මේ පුංචි දරුවාට බහ තෝරන්න බෑ. නොදන්නා නොදරුවේ සිඟිත්තෙක්. මේ සිඟිත්තට ජීවිතේ පළවෙනි වතාවට කවුරු හරි මුලද කරන්නේ රබර් බෝලයක් දෙනවා. දැන් මේ ළමයා මේ බෝලේ දැකේ මේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි වතාවට නෙමෙයි පළවෙනිම වතාවට. දැන් මේ එළියේ ඉඳන් කියනවා මේ ළමයාට පුතේ මේ මේ ඔය රබර් බෝලය කියන්නේ කියන්නේ සෙල්ලම් බඩුවක් කියලා කියනවා. දැන් ළමයට මේ බහ තෝරන්න බැරි මේ ළමයට මේ තේරෙනවද මේක සෙල්ලම් බඩුවක් කියලා? නෑ නේද? මේ ළමයාට තේරෙන්නේ තේරෙන්නේ නෑ මේක සෙල්ලම් බඩුවක් කියලා. දැන් මොකද කරන්නේ මේ දරුවා? නාසයට කිට්ටු කරලා බලනවා සුවඳද කියලා බලනවා. ඊට පස්සේ ආයේ දිව ගාල බලනවා මේක කන්න පුළුවන් එකද කියලා. ඊට පස්සේ නිකන් ඔබලත් බලනවා. ටිකක් මේ බිම පෙරලලා බලනවා. ඉතින් ඔන්නෝ වෙනකොට මේ මෙයාට මොකද්ද? එයාට දැන් තේරෙනවා මේක කන්න බෑ නිකන් සෙල්ලම් බඩුවක් කියලා මෙයා තේරුම් ගන්නවා. හැබැයි නම් කරලා කිව්වට මේක රබර් බෝලේ රබර් බෝලේ කියලා කියන්නේ සෙල්ලම් බඩුවක් කිව්වට මෙයාට තේරෙන්නේ නැ නේ. ඒතර නෑ. එයාට රබර් බෝලේ කියන සංඥා නාමයට තියෙනවද? නෑ. හැබැයි මෙයා මේක අන්ත තේරුම් ගත්ත නේද? තේරුම් ගත්තේ කොහොමද? අන්න අපි කතා කරන්නේ කරපු අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ දේවල් එක්ක තමයි මෙයා මේක තේරුම් ගන්නෙ නේ. තේරුම් ගන්න වේදනා. දැන් මේ දරුවට විඳීමක් ඇති වුණා නේද? මේකත් එක්ක විඳීමක් ඇති වුණා. ඊට පස්සේ මේක අඳුනගත්තා. මේක අඳුනගත්තා. මේක දිව ගාල බැලුවා කන්න පුළුවන් කන්නේ සෝඳත් නැහැ. ඔබල බැලුවා නේ. ඒක එහෙම නැංග පෙල්ලල බලනකොට නිකන් මෙයාට නිකන් ටිකක් උඩ පනින අනේ විඳීමක් හඳුනාගත්ත. චේතනා කියන කල්පනාවක් ඇති වුණා. පස්සේ යෙදීමක් ඇති වුණා. තද බව යෙදුණා. ඒ කියන්නේ හඳුනා ගැනීමක් ඒ විදිහට මේ මුදු බවක් තද බවක් යෙදුණා ওই විදිහට මෙනෙහි කරා. අන්න එතකොට මෙන්න මේ බෝලයක් කියලා මේ අඳුරගත්තේ මෙන්න මේ වේදනා සංඥා චේතනා පස්සේ කියන නම් කිරීම එක්කනේ. හැබැයි මෙන්න මේ නම් කිරීම ටික මතුනේ අරක ඔබල බැලුවනේ අන්න තද ගතිය. තද ගතියත් එක්ක නේද විනි දැන් අර නාම කොටස කියනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරවල විඳීමක් හරි හඳුනා ගැනීමක් හරි දැන මේ මොකද්ද කල්පනා කිරීමක් හරි යෙදීමක් හරි මෙනෙහි කිරීමක් හරි කරේ තද ගතියෙන් නේද ඔබලා බලවනේ තද හරි මුරුල් ගතියෙන් නේද විඳීමක් හරි හඳුනා ගැනීමක් හරි මම ඊට පස්සේ බුරුල් ගත එයාට තද බුරුල් ගතියකින් අපි ගලාගෙන යන ගතියක් හරි අපි පට වියපෝ තේජෝ වායෝ වලින් අපි ගමු එක තද ගතිය තද බුරුල් ගතිය තද බුරුල් ගතිය ඒ කියන්නේ තද බව ප්‍රකට වුණා ඒ ප්‍රකටත්වයත් එක්ක නේද විඳීමක් ආවේ දරුවට එහෙනම් අර ඒ අර මේ තද ගතිය නම් විඳීම කියන නම් කරන මේ නම් කිරීමෙන් තමයි විඳීමක් කතා කරන්න බෑ තද ගතියෙන් තොර මේ දේවල් නෙමෙයි ගතිය තදයි කියලා කියන්න බෑ විඳීමෙන් තොරව මං ආයි කියන්නකෝ තදයි කියන්න බෑ තදයි කියලා අඳුනගත්තනේ
එහෙම
අඳුන ගන්න නැතුව තදයි කියන්න පුළුවන්ද බෑ හැබැයි අඳුන ගැනීමක් කතා කරන්න පුළුවන්ද තද ගතියෙන් තොරව ඒත් බෑනේ වේදනා සංඥා චේතන කල්පනා තද ගතියෙන් නේද කල්පනාවක් උපන්නේ කල්පනා කිරීම කියන්නේ ක්‍රියාව කෘත්‍යය කල්පනා කිරීම කතා කරන්න බෑ තද ගතියෙන් වියුක්තව වෙන්න තොරව ඕ එතකොට තද ගතියෙන් තොරව අපි යෙදීමක් කියන්නේ මොකට පෙනීමක් අතර දැනීමක් එහෙම කතා කරන්න බෑ හැබැයි යෙදීම කතා කරන්න බෑ තද ගතියෙන් තොරව තද ගතිය කතා කරන්න බෑ යෙදීමෙන් තොරව මෙනෙහි කිරීම එතකොට ඒ කියන්නේ මෙනෙහි කිරීමක් මානසිකාරයක් කියන්නේ නෑ තදගතියෙන් තොරව තදගතිය ගැන කතා කරන්න බෑ මෙනෙහි කිරීමෙන් තොරව හැබැයි තදගතිය කියලා කියන්නේ විඳීම නෙවෙයි විඳීම කියන්නේ තදගතිය නෙවෙයි හැබැයි විඳීම කතා කරන්න බෑ තදගතියෙන් තොරව තදගතිය කියන්න බෑ කතා කරන්න බෑ විඳීමෙන් තරණික එතන තේරෙනව නේද නිකන් පච්චුප්පන්න ගතිය අර සමුදේ ධම්ම කියන නේද පච්චුප්පන්න ධර්මය කියන තැනට අනේ පච්චුප්පන්න ධර්මයේ වෙන් يعني ඒක තියෙනවා නෑ කියන්න බෑ අර නම් කරන ස්වරූපය අපි නම් කරන ස්වරූපයක් ඕ මන නෑ කියන්න බෑ කියන්නේ පිළිඹු වෙච්ච ගතිය නේ ප්‍රකටත්වයක් ඉස්මතු වුණා විද්‍යමාන වුණා ඒ විද්‍යමාන වූව අපි මුලදී නෑ කියන්න බෑ හැබැයි ඒ විද්‍යමාන වූව ඌව මොකද්ද කියලා හොයාගෙන ගියොතින් නම් කරන ස්වරූපයක් තියෙනවා කියලා කියන්නේ නාම රූපයක් තියෙනවා කියන්න බෑ. මෙන්න මේකයි මේ නම් කරන ස්වරූපය කියන්න බෑ සමුදය හේවෝතින්. හැබැයි නිරෝධය හොයද්දි, මේ කියන්නේ නිරෝධය හොයද්දි තියෙනවා කියන පැත්තරෙන්නත් බෑ. කියන්නේ අර සමුදය හොයද්දි නෑ කියන්නත් බෑ. නිරෝධය හොයද්දි විමසද්දි තියෙනවා කියන පැත්තරෙන්නත් බෑ. ඉතින් ඒ නිසා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වේවා සතර මහා භූතත් සතර මහා භූත නිසා හට ඒ උපාදාය රූපත් කියන කාරණා වශයෙන් වේවා, එහෙම නැත්නම් නාම රූප වශයෙන් වේවා, එහෙම නැත්නම් මේ අර අපි කතා කරේ විඥාන පත්‍ය නාම රූපං කියන තැන වේවා, රූප මොකද්ද නාමකයෙහි අධිවචන සම්පත් පටිග සම්පස්සේ වේවා, රූපකයෙහි අධිවචන සම්පස්සේ වේවා, ඒ කුමන පරියායකෙන් වුවද අපිට අර විචක්ෂණී ඉස්මතු කිරීමක් තමයි කෙරෙන්නේ. දැන් ඔබතුමා ඇහුවේ අර විභංගයට අදාළ කරලා අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරත් එක්ක මෙතනදී අර මේ රූපකාය අධිවචන සම්පස්සය පනවන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයයි මේ යෙදීම වෙනවා. දැන් අර බලන්න නාම රූප පත්‍ය පස්සෝ ඉතිකෝපනේතං උත්තං මෙන්න මේ විදිහට කියනවා. අංක 20 කියලා කියවන්නේ නේද?
එහෙමයි සමනස.
ඔව් නාම රූප ප්‍රත්‍යයෙන් නම් කරන ස්වරූපය ප්‍රත්‍යයෙන් ඊදීමයයි මෙසේම මේ කියන ලදී. මෙසේම මේ කියන ලදී. ආනන්දය නම් කරන ස්වරූපය හේතු වෙන්නේ නැතම් ප්‍රත්‍යයෙන් යම්සේ ඊදීමක් වේද එය මෙන්න මේ කරුණුනේ දැනගන්න කියලා කියනවා. ආනන්දය යම් ආකාරයකින්. එහෙන ආකාරයකින් කියන්නේ හැඩයක්. යම්කිසි ආකාරයක් හැඩය යම් ලිංගයකින්. ලිංගය කියන වචනේ තේරුම අපි ස්ත්‍රී පුරුෂ කියන අර්ථය නෙවෙයි. ලිංග කියන වචනයක් තියෙනවා. ඒ ලිංග කියන වචනයට අර්ථ කීපයක් තියෙනවා. ලිංග කියන වචනෙන් ඒත් ඔය හැඩය කියන අර්ථය වගේ තමයි දෙන්නේ. ලිංග කියන වචනය ලිංග කියන ස්ත්‍රී පුරුෂ ලිංග කියන අර්ථය නෙමෙයි. ලිංග කියන ආකාරය සටහන කියන අර්ථය දෙනවා. සටහන ආකාරය ලිංග කියවට පස්සේ අපිට ස්ත්‍රී ලිංග පුරුෂ ලිංගනේ. යම්කිසි ආකාරයේ ආකාරයකින් යම්කිසි සටහනකින් එහි නිමිත්තේ යම්කිසි නිමිත්තකින්. නිමිත්තක් කියලා කියන්නේ මේ සලකුණකින් අඳුන ගැනීම යොදන සලකුණ. කියන්නේ දෙයක් කියන අර්ථයකින් නෙමෙයි. ඒ නිමිති යෙහි උද්දේශයේ උද්දේශය කියන්නේ උදෙසා කියන බවක් එක්ක. උද්දේශ කියන්නේ කියාදීමක් එක්ක නැත්නම් විස්තරයකින්. විස්තරයක් කියන අර්ථයෙන් සිද්ධියක විස්තරයක්. නාමකායස්ස පඤ්ඤත් ආකාරයෙන් නාමකායස්ස පඤ්ඤත්ති හෝති. නම් කරන තත්ත්වයක් පඤ්ඤත්ති හෝති පැනවීමක් වේද. තේසු ආකාරයේසු තේසු නිංගේසු තේසු නිමිත්තේසු තේසු උද්දේශු අසති. අන්න ඒ කියන්නා වූ ආකාරයක් නැත හැඩයක් සටහනක් එහෙම නිමිත්තක් සලකුණක් කියන්නේ නම් කොට කියන ආකාරයක් අසති නැති කල්හි කියන්නේ නම් කරන ස්වරූපයක් නැති කල්හි අපිනෝකෝ රූපකායේ ආදි වචන සම්පස්සෝ පඤ්ඤායතයි සුදුසුද කියලා අහනෝ නම් කරන තත්ත්වයක ඒ කියන්නේ නම් කරන ස්වරූපත්වයකට නම් කිරීමක මනා යෙදීමක් පැනවීම සුදුසුද කියලා අහනවා. දැන් සරලව කිව්වොතින් තද ගතිය නැත්නම් විදීමක් කතා කරන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ මම අර වාක්‍ය පුතුමා කියපු නිසා මම පාලි වචනේ කියන්නේ අඩුපාඩු ඇති පරිවර්තනයේ භාෂාව සම්බන්ධයෙන් මම සරලව කිව්වොතින් තද ගතිය, තද දේරේ ගතිය, ගතිය ගතියෙන්තරව විඳීමක් හරි හඳුනා ගැනීමක් හරි යෙදීමක් හරි මානසිකාරයක් හෝ කියන්න පුළුවන්ද පනවන්න පුළුවන්ද කියලා අහන්නේ. තියෙනවද නැද්ද කියලා නෙවෙයි, විමසෝතින් විචක්ෂණේ කරෝතින් පණවන්න පුළුවන්, පඤ්ඤේතාති පණවන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. නොහෙතං බන්තේ ඒ නොවේමේ ස්වාමීන් කියලා කියනවා. මම හිතනවා මේ මට පුළුවන් තරමට තමයි අතර මම පැහැදිලි කරේ. අපේ අර ලොකු සාමි මහන්සගේ මහානිදාන සූත්‍රය පැහැදිලි කරපු තැන අනේක ගොඩාක් සුදුසුයි. මෙය මගේ මට්ටමින් තමයි පැහැදිලි කරේ. සංවාදයට ඉඩකඩ තියලා අපි සාකච්ඡාවක් හැටියට කටයුතු කරගෙන යමු. හොඳයි, තිරුවන් සරණයි.
තිරුවන් සරණයි සරණයි. මේ ඔබතුමාගේ අඩුපාඩුවක් නම් ඔබ වහන්සේගේ අඩුපාඩුවක් නම් කියන්න බෑ. එතන හොඳටම පැහැදිලිම පොත අපිට කියවලා අහලා සමහරට තේරුම් ගන්න බැරි දේවල්, ඒ කියන්නේ අහලා තිබුණට කියවලා කිව්වට අර මේ වෙලාවේ හොඳටම පැහැදිලිම ඒවත් එකතු කරලා එන්නේ නැති මං හිතන්නේ. එනකොට ඒක අඩුපාඩුවක් නම් මට ඇත්තටම පේන්නේ නැහැ සරණයි. බොම්පින් ඒ සම්බන්ධයෙන් මට මේ තවත් ගොඩක් ප්‍රශ්න මෙතනම තියෙන එකක් පොඩි විමසීමක් කරොත් එතන මම දැන් මම ගොඩක් කාලෙක ඇත්තද කියලා අනිත් තරත් ප්‍රශ්න ඇති. එම මම මේ
මෙතන
සවිනාස මේ ඔතනම තියෙනවා 21 විඥානයේ සම්බන්ධ ප්‍රශ්නයක්. එතන ඒ අර්ථය එනකොට දැන් අර මෞකසයකට විඥානයේ වැස්ස ගන්නකොට එතනින් අර එතන ඉවත් වෙලා ගියාම කියන කාරණය කියන කාරණේදී නිකන් අර්ථයක් නිකන් අර හැඟීමක් එනවා. මම මට ඇත්තටම මේක මේ මම පැහැදිලි එක එහෙම වෙන්න විදියක් නැත කියන කාරණේ. එතන විඥානය කියන්නේ යම් කිසි තියෙන දෙයක් කියලා. එතකොට මේ විඥානය කියන එකෙන් සාමාන්‍යයෙන් අපි තේරුම් අරගෙන තියෙන දැන ගැනීම කියන අදහස. එතකොට මේ දැන ගැනීම කියන අදහසද අපිට ප්‍රාණවත් ගතිය කියන එක පන තියනවයි කියන ගතිය එන්න හේතු වෙන්නේ. දැන් එතන මට ඒ සම්පූර්ණ කොටස කියවුවාම තේරෙන විදිය තමයි විඥානය දැන් ඉවත් වුණාම එතන ප්‍රාණයක් නැහැ. ඒ කියන්නේ එතන ඊළඟට දැන් ඉපදිලා ඉන්නට පස්සෙත් ඒක විඥානය ගිලිහි ගියොත් එතන අර මල 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 මිනියක් වෙනවා කියන අදහස එනවා. එතන විඥානය ගිලිහි ගියොත් එතන ප්‍රාණවත් ගතිය කියන්නේ දැන් ඔතන මට තේරෙන විදිහට ඒ රූප වේදනා සමානද මේ සලායතන වලින් ගන්න ඒ දෙයට දැන ගැනීමක් නොවුනොත් එතන ජීවයක් නැහැ කියන අදහසක් එන්නේ. එහෙමද ස්වාමීන් වහන්සේ මේ ඔතන තේරුම් කරලා තියෙන විදිහට නම් නිකන් අර විඥාණයට පණ ඇති ස්වරූපයක් යමක් තියෙන ස්වරූපයක් තේනවා යනවා කියන එක අර වයඹට යන අදහසක් වගේ කකුත් තේරෙනවා. එතන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා තේරුම් ගන්න 21 වෙනි එක.
හොඳයි, තේරුම් ගන්න. මෙහිමයි එතන විඥාණය කියලා කිව්වට පස්සේ ඇත්තටම මේ විඥාණය කියලා කියනකොට විඥාන කියන වචනේ දැනගන්නවා කියන අර්ථයනේ. දැන් ඇත්තටම මේ හොඳයි පොඩි ප්‍රායෝගික උදාහරණයක් ගත්තොතින් මට ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දයක් ඇහෙනකොට ඇහෙනවා කියලා දැනගැනීමක් එක්කනේ ශබ්දයක් කියලා කතා කරන්න වෙන්නේ. දැනගැනීමකින් ඒ කියන්නේ කන ශබ්ද හෝ කන ශබ්ද කියලා කියන්නේ දැන ගැනීම.
එහෙමයි.
දැන ගැනීමකින් තොරව කන ශබ්ද කියලා කතා කරන්න බෑනේ. ඒක දැන් නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන මේ සූත්‍රයකට ගියාට පස්සේ අර මොකද්ද චක්කුංච විච්ඡවේ පටිච්ච රූප නැත චක්කුං පටිච්ච රූපං උපජ්ජති චක්කු විඥානං කියලා. එතකොට චක්කුම් පටිච්ච ඇස ඇසනි චක්කුම් පටිච්ච ඇස ප්‍රත්‍යයෙන් චක්කුම් පටිච්ච උප්පජ්ජති ඇස ප්‍රත්‍යයෙන් උප්පජ්ජති චක්කුම් පටිච්ච රූපං උප්පජ්ජති චක්කු විඥාන ඇසත් රූපත් නිසා උපදිනව ඇස දැන ගැනීම. ඒක තමයි සූත්‍රයේ ඇසත් රූපත් නිසා තමයි උපදින්නේ ඇස දැන ගැනීම. ඒ සූත්‍රයේ තියෙන හැටි. හැබැයි මට මගේ පැත්තෙන් ගත්තට පස්සේ ඇස රූප නිසා සමහර මේ කන ශබ්ද මම ඇහෙනවා කියන ගන්නකෝ කන ශබ්ද නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කන දැන ගැනීම. ඒ බුද්ධ වචනය. හැබැයි මට මගේ සත්‍යවාදී අත්දැකීම් ලෝකයට ගියාට පස්සේ දැන ගැනීම නිසා තමයි කන ශබ්දය වෙන්නේ. අනුබාලන එක දෙක දෙපැත්තට යන හැටි. හරි ලස්සන තැනක් නේ. මට නම් දැනගැනීමක් එක තමයි කන ශබ්දය කියන දෙක දෙක දෙපැත්තට යන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඇසත් රූපත් නිසා උපදිනවා, ඇසත් රූපත් නිසා උපදිනවා, කනත් ශබ්දත් නිසා උපදිනවා කන දැනගැනීම. ඉතින් එහෙම බැලුවට ඒ විදිහට දැන් මගේ පැත්තෙන් බැලුවට පස්සේ දැනගැනීමක් එක තමයි කන ශබ්ද ඇස රූප හරි මොකක් හරි. ඒ දැනගැනීමත් තවත් දැනගැනීම, ඒ දැනගැනීම අන්න එක තවත් දැනගැනීම. දැන් බලන් යනකොට මොකද්ද අන්න සාති ස්වාමීන් වහන්සේ සාති භික්ෂුව කියන්නේ අර තණ්හා සංකේ සූත්‍රයේදී නොසිදෙන විඥානය අන්න ඒක. ඒකට සාති ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විදිහට ඒක වැරද්ද. මේ භවයෙන් භවයට යන විඥානය නැත්නම් පැවැත්මෙන් පැවැත්ත භවය කියන්නේ ඊළඟ ජීවිතෙන් ඊළඟ ජීවිතයට වෙන්න ඕනේ. මේ මොහොතෙන් පස්සේ ඊළඟ මොහොතත් පැවැත්මක් තමයි. ඒතකොට මේ දැනග මේ ඇස රූප දැනගැනීමක්, ඒ දැනගැනීම තව දැනගැනීම, ඒ දැනගැනීම තව දැනගැනීම අන්න පැවැත්මකට ගිහිලා නේද නොසිදෙන බව. ඒතකොට ඒක සත්‍යවාදීව ගත්තොත් ඇත්ත, සත්‍යවාදීව ගත්තොත් ඇත්ත. ඒක දැන් සාති භික්ෂුව වැරද්ද උනේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරායයි කියලා කිව්වේ. මොකද භාග්‍යතුන් වහන්සේ සාති මං ඔහොම එකක් කියලා තියෙනවද කියලා කියන්නේ ඒකයි වැරද්ද. ඒ ඇරෙන පොට්ටපාද සූත්‍රයේදීත් ඒ පොට්ටපාද රටක් කියලා දෙනවා භාග්‍යතුන් වහන්සේ. මේ අකණ්ඩ මේ භවෙන් භවයට යන විඥානයක් ඒක වැරදි කියලා කියන්නේ ඒ ලෝක පරියායත් එක්ක. ඒතකොට දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙත් එක්ක ලෝක පරියායත් එක්ක එහෙම නිශ්චිත විඥානයක් ඇසුරු වෙච්ච දැනගැනීමක් ඔය අනත පිණ්ඩිකෝවාද වගේ සූත්‍රවල දෙච්චන් නිශ්චිත විඥානය, නිශ්චිත විඥානක් ඇසුරු වෙච්ච දැනගැනීමක් එක්ක ලෝකයේ මට්ටමින් එහෙම කතා කරන්නත් පුළුවන් ඒ පැත්තෙන් අකණ්ඩ විඥානය. හැබැයි භාග්‍යතුන් වහන්සේ මේ විඥානය දැනගැනීම දැන් විඥානය නැත්තම් ඔය දැනගැනීම ලෝක මට්ටමින් තියෙන කතා කරවුතින් අසුතමන්ද සූත්‍රයේදී කතා කරනව නේද මේ චිත්තං ඉතපි මනෝ ඉතපි ඊට පස්සේ මොකද්ද විඥානං ඉතපි අසුතමන්ද කිසියම් දෙයක් අහපු ලෝකයේ තුල ඉන්න පුතඥයාට ඒක කතා කරනකොට කතා කරන්නේ කොහොමද අන්න අසුතමන්ද සිත කිව්වත් මනස කිව්වත් විඥානය කියලා කිව්වත් ලෝකේ ඔය තුනම එකයි. ලෝකේ ඕලාරිකව රළුව ගොරෝසුව අහුවෙනු එතන හිතේ කිව්වත් මනසේ කිව්වත් විඥානය කිව්වත් ලෝකේ ඉන්න කෙනෙකුට තියෙන එකක් හැටියට තමයි කියන්නේ නේද? මොකද්ද මේ එතන කියන්නේ ඔය කය මේ කය ගැන කියනවනේ නේද? කය අනිත්‍යයි කියනටත් වඩා මෙන්න මේ හිත විඥානේ මනස කියලා කියනවනම් හිත කියලා කියනවනම් මේ විඥානේ කියලා කියනවනම් ඒක එහෙමවත් කියන්න බෑ. මොකද දැන් ඇහෙනවා කියන එක හිතපු ගමන් ඇහෙනවා ගැන නෙවෙයි හිතලා තියෙන්නේ ඒ හිතපු එක ඇවිල්ලා බලන කොච්චර වේගෙන් තියුරව තියුණු කොහොම අල්ල ගන්නද කියලා. ඒ තරම් වේගවත්. ඒ තරම් වේගවත් ලෝකයේ පැත්තෙන් ගන්නකොට. හැබැයි භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා විඥානය කියන එක පරිඤ්ඤය පිරිසිඳ දත යුත්තක්. පිරිසිඳ දත යුත්තක්. ඒතකොට පිරිසිඳ දත යුත්තක්. එතකොට දැනගැනීම පිරිසිඳ දකිද්දී ප්‍රඥාව භාවිත වෙනවා. එතකොට ප්‍රඥාව භාවිත වෙනවා කියලා කියන්නේ විඥානම් පරිඤ්ඤයං දැනගැනීම පරිඤ්ඤයං නෙය කියලා කියන පිරිසිඳ දත යුත්තක් කියලා කියනවා. පඤ්ඤා භාවේ තබ්බා ප්‍රඥාව කියලා කියන්නේ වැඩි යුත්තක් කියලා කියන කෙනෙක්. කියන්නේ කොතනදී කියනවනේ විඥානයයි මොකද ප්‍රඥාවයි සංසට්ටාන විසංසට්ට මේ කියන්නේ වෙන් කරන්න පුළුවන්ද කියලා කියන. එහෙම කියන වෙන් කරන්න බෑ කියලාත් කියනවන්නේ. වෙන්ක එතකොට විඥානයයි ප්‍රඥාවයි එතනදී කතා කරන්නේ සංසට්ටෝ නෝ උදාහ විසංසට්ටෝ කියන්නේ වෙන් කරන්න පුළුවන් එකක්ද දෙකක්ද කියලා අහනවා. දෙකක්. නමුත් ඒ දෙක වෙන් කරන්න පුළුවන්ද කියලා ඊට පස්සේ වෙන් කරන්න බෑ කියලා කියන්නේ. එහෙනම් එතකොට පැහැදිලි ඒක ප්‍රඥාවේ භාවිතයත් එක තමයි විඥානයේ පිරිසිදු දැකීම ගැන කතා කරන්න වෙන්නේ. විඥානයේ දැනගැනීම පිරිසිදු දැකීම ප්‍රඥාවේ භාවිතයත් එක තමයි කතා කරන්න වෙන්නේ. දැන් එහෙම වැදුවොත් එතකොට මොන දැන් මම ලෝකේ ඔක ගොඩාක් ලස්සනයි ලොකු සායනහසේ සිත මනස විඥානය කියලා පොතක් සම්පාදනය කරලා තියෙනවා. ඒක ළඟදී මුද්‍රණය වේවි. ඒක අපිට ලැබේවි. එහෙම නැත්නම් ඒක PDF එක හෝ අපිට ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන් වෙයි. ඒක දාන තියෙනවා. එතකොට මෙතෙන්දි දැන් ඔබතුමා කියපු විදිහට මේ මොකද මහනිදාන සූත්‍රයේ
එහෙමයි එහෙමයි
දැනත් එක ගත්තට පස්සේ දැන් මම අර කලින් කරුණුත් එක කියන උත්සාහ ගත්තේ ලෝකපරියායත් එක්ක විඥානය දැන ගැනීම කතා කරන්න පුළුවන්. සිත මනස විඥානය අසෘතවත් පුද්ගඥයා කියන තැනින් සුතවත් ආර්ය ශ්‍රාවකයා ඇසූ ආර්ය ශ්‍රාවකයා කියන තැනින් ගත්ත පස්සේ ඒක වෙනත් විදිහක තමයි. විඥානයක උත්තේ වෙනස්, කියන්නේ හැවීම රැනක උත්තේ වෙනස්. ඊතර උනාට පස්සේ සිත මනස විඥානය කියලා කතාවක් නැහැ. ඊතර වීම පුළු ගැන්වෙනවා. දැන් මෙතෙන්දි මේ Nirodha පැත්තත් එක්කනේ මහනිදාන සූත්‍රය යන්නේ. ඊතෙන්දි කියනවා විඥාන පත්‍යා නාම රූපං තීටි කෝපනේතං තං තදා විනානන්ද එිනාපේතං පරියායෙන් වේදබ්බං යතා විඥාන පත්‍යා නාම රූපං විඥානං චහි ආනන්ද මාතු කුච්චිස්මින් න ඔක්කමිස්සත. එතන කියනවා මේ එය මේ කරුණෙන්ද ගත යුතු. අන්න එතනදී හරි ලස්සන කාරණයක් කියන. දැන් මෙතනදී අපිට මේ විමර්ශනයේට යන්න ඕන වෙන්නේ විඥාන පත්‍යා නාම රූපං යයි කියලා කිව්වනම් මෙන්න මේ අර්ථයනොත් මෙන්න මේ පරියායනොත් මෙන්න මේ ක්‍රමයනොත් දත යුතුයි කියලා යථා විඥාන පත්‍යා නාම රූපං. එතනදී අර විඥාන දැන ගැනීම නිසා නම් කිරීමේ ස්වરૂපය විඥානං චහි ආනන්ද මාතු කුච්චෙස්මින් න ඔක්කම ඉස්සත අපිනකෝ නාම රූපං මාතු කුච්චෙස්මින් සමුච්චිසාත. එතන කියනවා මේ එය මෙන්න මේ කරුණින්ද දත යුතු කියලා තවත් වෙන ක්‍රමයක් කියලා දෙනවා. ආනන්ද විඥානේද නැත්නම් දැන ගැනීමද මව කුසමට නොවසින්නේ නම් ඊට පස්සේ හුදු මේ නහුදු නම් කරන ස්වરૂපය මව කුස පහලවන්නේද කියලා අහනවා. දැන් මෙතෙන්ද මේ ජීවිත උදාහරණයක් අරගෙන කියන්නේ. මෙතන මේ විඥානයේ විස්තර කරන්න යනවනේ උදාහරණයක් අරගෙන කියනවානේ. මොකද මව කුසක දැන ගැනීම පිටින්නේ නැත්තම් මව කුසක එහෙම නැත්තම් නම් කරන ස්වરૂපයක් පහළ වෙන්නේද කියලා අහනවා. ඊට පස්සේ කියන්නේ නොහිතම් බන්දේ නොවේමේ ස්වාමී විඥානං ච යානන්ද මාච කුච්චින් ඔක්කමිත්තා ඔක්කමිස්සත අපිනකෝ නාම රූපං ඉත්තත් අය අබිනිබ්බ නිබ්බති සාති. ආනන්දය දැන ගැනීම මව කුසකට බැස පහවන්නේ නම් නාම රූපය මෙබඳු බව පිනිසවන්නේද කියලා අහනවා. ඊට පස්සේ නො හේත බන්තේ කියන්නේ දැන ගැනීම පිහිටන් නැත්තම් නම් කරන ස්වરૂපයේ මෙන්න මෙබඳුයි කියලා කියන්න පුළුවන්ද කියලා අහනවා. නෑ කියලා කියනවා. විඥානං විඥානං චහි ආනන්ද ධාරසේව සතෝ ඔච්චිච්චිසත කුමාරකස්සව කුමාරිකායව අපිනුකෝත්වං අපිනුකෝ නාම රූපං මුද්ධින් විරුල්ලං වේපුල්ලං ආපජ්ජිසාති ආපජ්ජිසතාති. ආනන්ද කියන්නේ පුංචි දරුවෙක්ගේ කුමාරයෙක්ගේ හරි කුමාර කුංචි කුමාරයෙක්ගේ හරි කුමාරයෙක්ගේ හෝ දැන ගැනීම සිඳිනව නම් නම් කරන ස්වરૂපයේ වැඩිවීමකට විරුල්හං වැඩි දියුණු වීමකට විපුලත්වයකට පැමිණීමක් වෙනවද කියලා අහනවා. කුංචි දරුවෙක්ගේ ඊට පස්සේ කියනවා නොහිතම් වන්තේ ඒක වෙන්නේ නැහැ ස්වාමීනි කියලා කියනවා. තස්මාති ආනන්ද ඒසේව හේතු ඒතං නිදානම් ඒස සමුදයෝ ඒස පච්චයෝ නාම රූපස්සේ යලිදං විඥානං. ආනන්දේ මේ තස්මාති ආනන්ද තස්මාති එහි ආනන්ද මෙයම නම් කිරි නම් කරන ස්වરૂපයේ හේතු වේ මෙයම නිදානේ වේ මෙයම හට ගැනීම වේ මෙයම ප්‍රත්‍ය වේ කියලා කියනවා. ඉතින් අර අතන්දි මේ කියන්නේ මේ අර ජීවිත උදාහරණයක් අරගෙන තමයි අර කියන්නේ. දැන් අර මව් කුසක මේ දැන ගැනීමක් පිහිටන්නේ නැත්නම් විඥාණය ගැන දැන ගැනීම පිටින් නැත්නම් නම් කිරීම ස්වරූපයක් ගැන කතා කරන්න පුළුවන්ද කියලා අහන්නේ නේද? අර ඒ වගේ පැත්තකින් තියෙන මෙතනදී අර මේ අර මෙතනදී අපි ගත යුතු නැහැ ඔන්න මේ ලෝකෙ මට්ටමින් මෙන්න මෙහෙම විඥානයක් මැරුණට පස්සේ විඥානයක් මෙන්න මෙහෙම ගිහින් මව කුසක පත්තිත වෙනවා. අර ඒ වගේ ලෝකේ මට්ටමේ කාරණාව එහෙම ඒ වගේ ලෝකේ දෙන උදාහරණයක් පටිච්ච සමුප්පාදයේ පැත්තට නොගලපා ගත යුතුයි. මෙතනදී මෙහෙම වෙන්නේ නැත්තම් මෙහෙම වෙන්න පුළුවන්ද කියලා ජීවිත උදාහරණයක් ලං කරලා කතා කරනවා වගේ කාරණයක් තමයි එතනදී තියෙන්නේ.
එතන ඊට පස්සේ දෙන ඉපදුනාට පස්සේ ගිහි ගියොත් කියන කාරණයක් තියෙනවා. ඒකත් ඔය විදිහටම තමයි සයන්වාස පැහැදිලි කරගන්න තියෙන්නේ මං හිතන්නේ. කර ඒ වගේ තමයි. එහෙමයි. අදහස් වශයෙන් නෙවෙයි. එතන ඇත්තටම අර දැන ගැනීම කියන එක බොහොම ප්‍රබලයි කියන කාරණයක් වෙන්නේ එතනදී ස්වාමීන් වහන්සේ. එහෙම ගන්නත් පුළුවන් එතන. ඒ දැන ගැනීමක් කෙරෙන්නේ නැත්නම් ජීවයක් ගැන කතා කරන්න බෑ කියන අසක් තියෙන අනිත් පැත්තෙන් ගත්තොත් ලෝකෙ පැත්තෙන්
ලෝකෙ පැත්තෙන් ගත්තොත් එහෙම තමයි. දැන් ඔබතුමා මේ අපි තුමුලේ මෙච්චර වෙලා වාඩි වෙලා හරි හිටගෙන හරි හිටියනේ. දැන් කකුල කියලා කියනකොට පොළවේ වදින ඒ දැන ගැනීමත් එක්කනේ මිදීමත් එනම් කරන ස්වරූපයක් ආවේනේ. මම කියන්නේ ලෝකෙ පැත්තෙන් ධර්මය සරලවා ගන්න එපා.
එහෙමයි.
ඒ භාග්‍යතුන් වහන්සේ ඕනම කරුණක් ඉතින් ජීවිත අත්දැකීමකට භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි දේශනා කරපු ධර්මයේ සාක්කාතයි. ඒ නිසා ජීවිත අත්දැකීමකට ලංකරා උවද ජීවිතයේ වඩා ප්‍රකටත්වයකට තමයි විද්‍යා ක්‍රමයක් ලං කරන්නේ. හැබැයි ධර්මයෙන් කියලා දෙන්නේ විද්‍යා ක්‍රමයක් තමයි කියලා දෙන්නේ. එහෙනම් ජීවිත අත්දැකීමකට ක්‍රමයක් තහවුරු වීමක් කියලා දෙන්නේ නැහැ. වේදී ඒකත් අනිත් එක අපේ ජී කියන්නේ මුළු කියන්නේ ඇත්තරම ජීවිත ප්‍රශ්නනේ තියෙන්නේ. වෙන මොකක්ද නැන්නේ අපිට මේ ලෝකයේ පැත්තෙන් ගත්ත පස්සේ ඇත්තරම මේ ජීවත් වෙනවා කියන ප්‍රශ්නේ. ඉතින් ඒ ජීවිතය ජීවත් වෙනවා කියන පැත්තෙන් උනත් ප්‍රබල කාරණාවන් ඔස්සේ තමයි ඉතින් භාග්‍යතුන් වහන්සේ අපේ ප්‍රකටත්වය වඩා කොහෙන්ද ප්‍රකටත්වයේ සිද්ධ වෙන්නේ මේ වගේ පැති මතු කරලා දෙනවා ඉතින්.
එහෙම සයන්සෙ මොකද අර දෙපැත්තම තේරුම් ගත්තාම අර ඉස්සරහට යන්න ලේසි එකයි මම සයන්සෙ ප්‍රශ්න කියන එක. දැන් ඒ වැරද්ද තේරෙනවද ලෝකෙ පැත්තෙන් බලන විදිහ? නමුත් අර ඒක දැනගත්තාම අනිත් ඉස්සරහට යන්න ලේසි. අනිත් කයින සයන්සෙ අද ඔබවහන්සේ අර චිත්තමනස ඔබවහන්සේ චිත්තමනස විඥානය ගැන පොත ඒක නැත්තර අර නාම මේ මම කවුද කියන පොතේ සඳහන් කරලා තියෙන මම බැලුවත් එක් වෙබ් එකේ නැහැ. අපි ඉස්සරහට මම හිතනවා ඔබවහන්සේ මේ කිව් විදිහට සටහන් වෙයි. ඉතින්
ඔව් මේ ඉස්තර පොත මුද්‍රණය කරන්න දීලා තියෙන්නේ කියලා කිව්වා. මේ පණිවිඩය මම හිතන ඉස්සරහට පොත ලැබෙයි පොතට.
එමසයි නස මේ දැන් පැහැදිලි මේ ඔබවහන්සේ මේ බොහොම පිං සිද්දෙනවා මේ 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 වගේ ධර්මා ධර්මයට අපිව කියන්නේ අපේ ධර්මය ඇත්තට ඒක දැන කියන්නේ දැන ගැනීමක් වශයෙන් එකතු කිරීමක් වශයෙන් නොකර කරගන්න තමයි උත්සාහය යන්නේ. ඒකට මේ වගේ උපකාරයක් පිළිබඳ වහන්සේට අනෙක් වාරයක් පිං සිද්ධ වෙනවා. ඒ වගේම මේ මොකද මේ ඇත්තටම මම මේ මම විදිහට මතක් කරලා තියෙනවා සුනන්ද මාත්‍යා මේ රූප එක පටන් ගත්තට පස්සේ තමයි අනිත් ඒවට තොමි ලුඟක් දුර ගියේ. ඒකම මේ රවිකෝකලී මහත්මයා දිනුත් සෑහෙන්න මම මේ අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඒ මගේ සාකච්ඡා වල සහභාගී වෙලා ඒක ඒ ප්‍රදේශවලට අහලා ඒක ගැන විශේෂ මතක් කළා. මම මේ අනිත් පැයටත් ඉදිරියට මේ තව පසුමුත් පස්සේ අහන්න ඉදි තියාගෙන මේ දැන් නවත්තන සයන්වාසික තේරුවන් සරණයි සත්‍යවල දැනටම තේරුවන් සරණයි
තේරුවන් සරණයි පාඨක හැමෝම දෙනාට ශ්‍රාවක හැමෝම දෙනාට මතක් කරනවා. ඇත්තටම මේ සූත්‍ර දේශනාව කරපු ඒ කොටස මේ අහන්න මොකද මටත් ඒකේ අර මටත් මතක මාත්‍රයෙන් තමයි කිව්වේ මේ තවදුරටත් ඒක මේ අහන්න මේ මත් අවධානය යොමු කරන්නම්. ඉන්නත් ඔබත් අහන්න අදහස තියාගන්න. තව එකතු කිරීමක් කරන්න තියෙනවා නම් හරි ලස්සනයි එතනට. මේ තව අදහස් ඔබට මගේ මතක මාත්‍රයෙන් කියපු කාරණා ටිකක් විතරයි සිතපත් කනේ. හොඳයි, තිරුවන් සරණයි.
දැන් ධර්මය කියනවා, බුදුදහම කියනවා, සද්ධර්මය කියනවා, ධර්මය කියන වචනේ නිතර පාවිච්චි කරනවා. එතකොට ධර්මය කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ? ඒ අහන්නේ දැන් මම කල්පනා කරනකොට මට හිතෙනවා මේ අපි ධර්මය කියන්නේ යමක් දෙයක් හැටියට. එතකොට ධර්මයක් නැති තැන තියෙන්නේ ශූන්‍යතාවයද? එතකොට ධර්මය කියන්නේ සකස් වීමද කියන අනේ විදිහේ තමයි මම මේ අහන්නේ ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. එතනදී අම්මා මේ ධර්මය කියන වචනය මේ ඒ වචනේ යොදන තැන අනුව අදහස වෙනස් වෙනවා. පැහැදිලිද මං කියපු අදහස?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඔව්, යෙදෙන තැන අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ වෙන මෙහිම මම කියන්නම්කො. බුද්ධ ධම්ම සංඝ. අන්න එතකොට මේ බුද්ධ ධම්ම සංඝ කියලා අපි ත්‍රිවිධ රත්නයක් කියනවනේ. අන්න එතෙන්දී එතර බුද්ධ ධම්ම සංඝ කියලා කියනකොට මේ බුද්ධ කියන්නේ බුදුරජාණන් වහන්සේ, ධම්ම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනය. අන්න එතකොට අර බුද්ධ ධම්ම සංඝ කියලා ගන්නකොට එතන බුදුර ධම්ම කියලා කියන වචනේ තේරුම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය කියන එක. අන්න එතකොට එතෙන්දී මේ ධර්මය අන සද්ධර්මය, ශ්‍රී සද්ධර්මයනේ, අර එහෙම ගන්න පුළුවන්. අන්න එක අර්ථයක්. ඒ යෙදෙන තැන අනුව. ආපහු ගමු මෙන්න මෙහෙම එකක්. මන ධම්ම මනෝ විඥාන. අන්න එතකොට එතන ධම්ම, එතනත් ධම්ම කියලා වචනයක් කියනවනේ. එතෙන්දි ධර්මය කියලා කියන්නේ මන ධම්ම. මනසට එන සිතුවිලි. මනසට එන ධර්ම කියන්නේ කල්පනා, මනසෙන් කල්පනා කරන දේවල්. අන්න එතකොට ධම්ම කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තැන අර්ථයෙන් නෙවෙයි, මන ධම්ම මනෝ විඥාන කියනකොට අන්න එතන කතා කරන්නේ මොකංග? එතකොට එතන කතා කරන්නේ හිතට එන අරමුණු, ධර්මතා කියන අර්ථයෙන්. තව එකක් ගමු. ඔන්න ඊට පස්සේ අපි ගන්නවා සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දතේ දුකේ ඒස මග්ගෝ විසුද්ධිය. අන්න සබ්බේ ධම්මා අනත්තාති. යමක් අනිත්‍යද එය දුක, යමක් දුකද එතන අනාත්මයි. එතකොට අනාත්මයි කියන්නේ ලං වෙන්න බෑ කියන එකනේ. දැක්මක් එක්ක මාර්ග භාවිතයක් එක්ක කතා කරන සබ්බේ ධම්මා සියලු ස්වභාවයන්. අන්න එතන කතා කරන්නේ මොකද? සියලු ධර්මයන් එතන ස්වභාවයන් කියන අර්ථය. සියලු ස්වභාවයන්. සියලු ස්වභාවයන් ධර්ම. එතකොට ඒක ධම්ම කියනකොට ඒක සබ්බේ ධම්මා අනත්තාටි ලංගිය නොහැකි කරුණක් සිදුවීම. යදා පඤ්ඤාය පස්සති එතන ප්‍රඥාවෙන් දකින තැනදි ධම්ම කියලා කියන්නේ සබ්බේ ධම්මා අනත්තාති ලංගිය නොහැකි ධර්මතාවයක් හැටියට. අන්න එතනදි ප්‍රඥාවෙන් දකිද්දි මාර්ග කෘත්‍යයේදී ධම්ම කියන කතා වචනයක් කතා කරනවා. ඒක එකක්. මොකද මම තුනක් විතර කිව්වනේ. බුද්ධ ධර්ම සංඝ කියනකොට එතන කියන බුදුරජාණන් වහන්සේ බුදු බෝධා පටන් පිරිනුවම් පානාත්තේ දේශනා කරපු බුද්ධ වචනය. ඊට පස්සේ මන ධර්ම මනෝ විඥාන කියලා කියනකොට අර හිතට එන ධර්ම. සබ්බේ ධම්මානත්තං සියලු ධර්මයන් අනාත්මයයි යම් කෙනෙක් නුවණින් දකිනන් එක මාර්ගයයි කියලා කියනකොට එක මට හමු වෙන කාරණයක් මනසට මනසින් හිතන දෙයක් නෙවෙයි ප්‍රඥාවෙන් දකින ධර්මතාවය කියන තැන. ඔය අම්ම කිව්වේ අර දකිදි ශූන්‍යතාවය කියලා වචනයක් කිව්වේ. අන්න එහෙමත් කියනවා. අන්න එහෙම කතා කරලා කියනවා අර්ථය ධර්මයත් ඉස්මතු කරනවා කියන්නේ. අන්න එතනින් ධර්මතාවය අර්ථය මේ අත් පරිසංවේදයේ ධම්ම පරිසංවේදය. එතකොට අන්න එතන ධර්මතාවය කියලා කියනවා අර්ථය ධර්මයන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඉගැන්වීම වල ධර්මතාවය ස්වභාවය ගැන කතා කරනවා. ආපහු කියන ධම්මට්ටිති ඥානං කියලත් කතා කරනවා. ධම්මේ ඥානං නේ ස්වභාවය පිළිබඳව නුවණ. අන්න ඒක උට නුවණ කතා කරනවා. ඒතකොට දැන් අම්ම ඇහුවනේ ඒතකොට සද්ධර්මීය ධර්මීය ওই විදිහට කතා කරනවා. ඒ ධර්මීය කියන වචනය යොදන තැන අනුව තමයි අපි තේරුම් ගන්න ඕන. අර මං අර වෙන ඉස්සරහම පොඩි උපමාවක් කියන්නේ මොකක්ද? උදාහරණයක් යතුර. යතුර කිව්වට පස්සේ වාහනය ස්ටාර්ට් කරන්නේ යතුරෙන්. දොර අරින්නේ යතුරෙන්. ඊට පස්සේ වාහනේ කෑලි ගැටුනොත් එන ගුරුල් කරන්නේ තද කරන්නේ ඒත් යතුරෙන්. ඊට පස්සේ ගොවියෙක් කුඹුරේ මේ යතුර ගේන කියලා ගෙවිලියට කිව්වොත් හරි තව ගොවියෙකුට කිව්වොත් එතන කමත් භාෂාවෙන් යතුර කියලා කුල්ලට නේ. ඊපස්සේ දැන් සිටියමක සූචකයක් යොදනවා. මේ සූචකය කියන්නේ යතුර කියන එකනේ යතුරු පද කියලා කියන්නේනේ. අන්න එතන අර්ථය වෙනස්. දැන් හැබැයි කියපු හැම තැනම යෙදෙන්නේ මොකද්ද? මේ වචනේ යතුර. දොර අරින්නේ යතුරින්. ඊළඟට වාහනයක් පන ගන්නවනේ ස්ටාර්ට් කරන්නේ යතුරින්. කෑලි මේ තද කරන්නේ ගලවන්නේ යතුරින්. කුල්ලටක් යතුරේ කියලා කියනවා. ඊට පස්සේ ඒ සමහර දේවල් තේරුම් ගන්න යතුරක් දාලා තියෙනවා. හරි එහෙම ඒ අන්නේ ධම්ම කියන වචනයත් අන්නේ ඒ වගේ යෙදෙන තැන අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු මේ දේශනාවටත් ධර්මය කියලා කියනවා. ඊට පස්සේ හිතට එන අරමුණු වලටත් ධර්ම කියලා කියනවා. ස්වභාවයක් ගැන කතාද්දී කරද්දී ධම්ම කියන කතා කරනවා. ඊට පස්සේ අර්ථය ධර්මයේ ශූන්‍යතාවය අනාත්ම ධර්මය කියලා කියන ශූන්‍යතාවේ එහෙමත් ඉස්මතු කරනවා නේද? ඉතින් මේ යෙදෙන තැන අනුව තමයි වෙනස් වෙන්නේ. පැහැදිලි නේ?
පැහැදිලි. දැන් උතුම් නියාම, ධම්ම නියාම, කම්ම නියාම කියලා තියෙනවානේ. නියාම ධර්මයි. දැන් මම කල්පනා කරේ දැන් ওই ධම්ම කියන වචනය යොදන්නේ යොදන්න දෙයක් යමක් තියෙන නිසා නේද ස්වාමීන් වහන්සේ? එහෙම නැත්නම් නිවන කියන එක ධර්මයක් වෙන්න බෑ නේද ස්වාමීන් වහන්සේ? අන්න ඒ වගේ අදහස මම හොයන්නේ. ඔකත් නිකන් නාමයක් වගේ නේ, යම් කිසි දෙයකට දෙන නමක් ධම්ම කියන්නේ. දැන් ඒ කියපු ටික ඔක එතකොට සකස් වීම වලට වගේ දෙන නමක් වගේ. එතකොට ඒ ධර්මය නැති තැනකුත් තියෙන්න පුළුවන්ද කියන එක තමයි මං හිතන්නේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
පෙර කලින් කතා කරේ යමුනේ පච්චුප්පන්න ධම්ම කියලා.
එහෙමයි.
පත්තෙන් උපන් ධර්මයි. අර පැවැත්මක පවතින දේනේ පැවැත්මක විද්‍යමාන වීම, ප්‍රකට වීම, පිළිබිඹු වෙනවා. ඒකත් ඉතින් මේ පච්චුප්පන්නංච යෝ ධම්ම. තත්ත්ව විපස්සති කියන්නේ ඒ තැන්වල දකී කියලා කියනවනේ. අර තින් උපන් බව යම් කිසි තත්ත්වයක් සුඛියත්වයක් වගේ තැනක් එක්ක
එහෙමයි.
ආන් මේ වගේ ස්වභාවයක් සුඛියත්වයක් ප්‍රකටත්වයක් එක්ක එහෙමත් ඉතින් කතා කරන්න පුළුවන්. එතන නෑ නෙවෙයි විමසීමයි කළ යුත්තේ.
එහෙමයි. ඒකට සත්වයේ පුජ්‍යලයේ නැති තැනක් ධම්ම තියනවාද?
සත්වයේ පුජ්‍යලයේ නෑ කියලා කියන්න බෑනේ යම්. සත්වයේ පුද්ගලයෙක් කියලා ගැනීමේ වැරද්ද තමයි කතා වෙන්නේ. නොදන්නාකම නිසා.
ධම්ම කියන්නේ ලෝකයට කියලා ගන්න පුළුවන්ද?
ධම්ම කියන අර මන ධර්ම මන විඥාන කියලා කියනකොට ලෝකය කියලා
ලෝක ධර්මය ලෝකය තුල
එහෙම කියන්නත් පුළුවන්. ධම්ම කියන වචනේ එහෙම කියන්න බෑ අම්මා. මේ ධම්ම ඒකාන්තයෙන්ම ධම්ම කියන්නේ මේකට මේ කියලා එහෙම කියන්න බෑ. යෙදෙන තැනනෝ තමයි අදහස කියන වෙන්නේ.
එහෙමයි එහෙමයි. ඒ වගේ හරි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස වැටුණා.
ඔගේ හරිය ලස්සන උපමාවක් කියනවා මේ අපේ ලොකු සයින්හන්සේ වචනයක් හුදකලා කරලා කියන්න බෑ. ඔය දැන් ලස්සන උනා. ලස්සන හරිම ලස්සන උපමාවක් කිව්වා මේ. දැන් පායනවා කියලා කියනවා. පායනවා. පායනවා කියන්නේ මොකද දැම්මා?
ස්වාමීන් වහන්සේ මට ඒක ඇහෙලා තියෙනවා වැස්ස පායනවා මේ ඉර පායනවා මේ පායනවා කියන්නේ වහින්නේ නැති බවට නේද ස්වාමීන් වහන්සේ මයි
අවුව පායනවා කියන්නේ අවුව පායනවා කියලා කියන්නේ අවුව ලැබෙනවා කියන එක ලැබෙන එක ඊට පස්සේ වැස්ස පායනවා කියන්නේ ලැබෙනවා නෙවෙයි ලැබෙන එක නතර වෙනවා කියන එකනේ
එහෙමයි
හරි පායනවා කියන තනි වචනෙට අර්ථයක් දෙන්න පුළුවන්ද
බැහැනේ
ආ වගේ තමයි ධම්ම කියන වචනය.
තිරුණ සරණ ස්වාමීන් වහන්සේට බැහැර යන්න අවශ්‍යතාවය තියෙනවද මම ගැටුවක් නෑ මොකද මේක ලවස්ම තහන්න පුළුවන්. එහෙම කරනවද එහෙම තහන්නද ස්වාමීන් වහන්සේ?
තමක් නෑ
ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් මෙතන අපි භාවිතාව වෙනකොට පැහැදිලි කිරීම වලදී සහ ඊතරින් අවශ්‍ය එතන මේ ප්‍රායෝගිකව යනකොට මේ කාරණා සමහරට මතුවෙනවා. දැන් අනුසය කෙලෙස් ආශ්‍රව ඒ කියන තුන කියන්නේ එකම අර්ථයෙන් වගේ එදෙන තමයි එදීමක් තමයි සමහර ලාට වැටෙන්නේ. එතන මම හිතන්නේ එහෙම කියන එක හිතන එක හරි කියලා. මොකද අපි හිතන විදිහ අපිට එතන ගන්න විදිහ මොකක් හරි වැරද්දක් තියෙන බවක් මට තේරෙනවා සයන්නස. ඒවා එකම නැත්තම් ඒ අතර සම්බන්ධයක් මැද්ද කියලා ඔබ වහන්සේට හොඳ විශිෂ්ට උදාහරණ තියෙනවා සයන්නස. හොඳ උදාහරණකුත් අරගෙන පොඩ්ඩක් ඒ තුන දැනෙනම් පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන් සයන්නස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අනුසය කෙලෙස් ආශ්‍රව.
ආශ්‍රව. හරි. මේ මෙහෙම ගත්තොතින් අනුසය. අනුසය කියලා කියන්නේ මේ අනුසය ආශ්‍රව සහ කෙලෙස් කියන වචනනේ. දැන් ඇතර ඔයකොම මේ ගත්තොතින් සාමාන්‍යයෙන් අපි පැවැත්මක් එක තමයි ওই වචන තුනම කතා කරන්නේ. මේ ඔව් අනුසය කියලා කියන්නේ ඉඩක් තියනවා කියන එක. ඉඩක් තියනවා කියන එක. දැන් ඔය කොහොම හැබැයි කතා කරන්න වෙන්නේ මේ නුවණකුත් එක්ක තමයි නේතුව කතා කරන්නේ නැහැ මම මේ වචනේ අර්ථ එක්ක කතා කරනම් දැන් ඔන්න දැන් මම දැන් මේසයක් උඩ ඉන්නේ දැන් මේසෙ උඩ පොත් දෙකක් තියෙනවා පොත් දෙකේ එකකට ඉටි කවරයක් දාලා තියෙනවා අනිත් පොතට ඉටි කවරයක් දාලා නැහැ දැන් මෙතෙන්දී මම වතුර ජොග්ගුවක් තියෙනවා ඒ වතුර ජොග්ගුව ගෙනල්ලා වතුර වත් කරවතින් මේ මොකද්ද වෙන්නේ ඒ ඉටිකෝලේ ඉටි කවරේ දාපු පොත තෙමෙන්නේ නැහැ මේ හැබැයි කවරයක් නොදාපු පොතට වතුර වත් කරොත් මට අපි හිතමු මෙතන අර මේ අතපි වේදන කොළ තියෙන්නේ නේද ඒකක් තිබුණා කියන්නේ ටග් ගාන එමන් බොහොම ඉක්මනින් උරා ගන්නවනේ මේ සොවියට් পেපර් එකක් වගේ හැබැයි දැන් ඒ වතුර වත් කළොත් නේ හැබැයි වතුර වත් නොකර තියෙද්දි අපි හිතමු මේ සර්වියට් পেපර් එකයි මේ ඉටිකොළ දාපු නේද අපි හිතමු ලැමිනේට් කරපු මේ කොළයකුයි තියෙනවා කියලා එතකොට ඒ දෙකම තෙමිලා නෑ නේද වතුර වත් කරන්න කලින් වතුර වත් කරන්න කලින් තෙමිලා නෑනේ හැබැයි මේ අර සර්වියට් পেපර් එක තෙමෙන් දැන් තෙමිලා නෑ හැබැයි තෙමීමේ ඉඩ තියෙනවානේ
එහෙමයි
තෙමීමේ ඉඩ තියෙනවා දැන් මේ වෙලාවේ අපි හිතමු දැන් අපි ධර්මීය සාකච්ඡා කරනවා කියලා මේ ධර්මීය සාකච්ඡා කරන වෙලාවේ ඇත්තටම මේ වෙලාවේ බැලුවොත් රාගය හරි ද්වේෂය හරි ඇලිම හරි ගැටි අපිට තරහක් කියලා තද බද්ධ වෛරයක් වගේ එකක් මේ වෙලාවේ තියෙනවද
මේ වෙලාවේ නැහැ ඒක මතු කර ගන්න පුළුවන්
සමහර අය කියනෝ නෑ මේ වෙලාවේ නෑ, කෙනෙක් කියනෝ මේ වෙලාවේ මේ මේ වෙලාවේ මේ නෑ යටපත් වෙලා තියෙනවා කියලා කියනවා. අන්න එතකොට අපි යනවා ඒකාන්ත වශයෙන් මෙහෙම දේවල් තියෙනවා කියලා දෘෂ්ටියකට යනවා. ඇත්තටම මේ වෙලාවේ නෑ, මේ වෙලාවේ වෛරයක් ක්‍රෝධයක් නෑ. හැබැයි හටගැනීමේ හැකියාව
තියෙනවා.
තියෙනවා. අන්න ඉඩක් තියෙනවා. අර අර යංච අනුසේති කියලා හරිම කියන්නේ යංච යම් පසප්පේති යංච චේතේති යම් පපච් මේ කියන්නේ යම් සිත හිතීමක් යම් ප්‍රකල්පනයක් මේ වේදහුම කියලා කියාගෙන කියාගෙන කියන අනුසේති කියලා කියන්නේ ඉඩක් තියෙනවා නම් ඉඩක් තියෙනවා අන්න ඉඩක්. තුරු දැන් ඒක අර අනුසේති කියලා කියන්නේ ඉඩක් තියෙනවා කියන අදහස ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ආශ්‍රව කියලා කියවට පස්සේ අර හුරු පුරුදු ගතිය, හුරු පුරුදු ගතිය, මේ හුරු පුරුදු ගතිය කියලා කියනකොට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මම හැමදාම මේ ඔරලෝසු දිහා බලනවා. ඔරලෝසු දිහා බලනකොට මම මොකද කරන්නේ, දැන් අවුරුදු ගාණක් තිස්සේ පිටිය දිහා බලලා මමම ගිහිල්ලා ඒ ඔරලෝසුව පැත්තකින් කොහෙන් හරි ගහනවා. ඒක කරන්නේ මම ඒක. හැබැයි මං මට හුරුයි මොකද්ද? අර දෙවිච්ච තැන හුරුයි. අන්න හුරු ගතිය. හැබැයි එතන තියෙනවද?
නෑ. නැගෙන්නේ එතන ඒ වෙලාවේ නෑ.
නෑ.
බලනකොට.
ඒ විදිහම ඒ වෙලාවේ නෑනේ. දෙයක් හැටියට එතන කතා කරන්න බෑ. හැබැයි හුරු ගතිය. හුරු ගතියක් තියෙනවනේ. අන්න ඒ වගේ අර මේ ආශ්‍රව කියලා කියනකොට කියනවනේ මොනවාද අර මේ ආශ්‍රව කියලා අරිෂ්ටවරටක් කියනවනේ. දැන් අපි හිතමු ඒ අරිෂ්ටවරට, අරිෂ්ටවරට කලයක මොනවා හරි බෝතලයක මැටි කලයක හරි මැටි බඳුනක අරිෂ්ට පුරවල තියලා ඒ සමස්තයම අයින් කරනවා. සමස්තයම අයින් කරාට පස්සේ බිඳුවක්වත් නැහැ. නමුත් ඒකේ අර මේ පල් කියන්නේ පල් වෙච්ච ගතිය නැති වෙන්නේ නැහෙනේ. තියෙනවා කියන එක නෙවෙයි ගතිය, ගතිය ස්වභාවය. ආන්න මේ වගේ, අන්න මේ වගේ ගතිය තියෙනවා කියන නෙවෙයි. නමුත් ගතිය කියන එක ආශ්‍රව කියන කියනවා. ආශ්‍රවේතිටි ආශ්‍රව කියන්නේ ඒක මේ සූත්‍රේ කාරණේ වචනේ තේරුම ගලාගෙන යන ගතිය. ඒ සත්‍ය රසර ප්‍රයත්නට යන්නේ අවිද්‍යාව නිසා කියලා කියනෝනේ. ජීවිතකින් තව ජීවිතයකට නැත්තම් පැවැත්මකට යන්නේ ආශ්‍රව නිසා කියලා කියනෝනේ. හැබැයි දැන් ඔතන ඇත්තටම දැන් ඔය ලෝකීය පැත්තෙන් කතා කරේ. අනිත් එක කියන කෙලෙස්. දැන් අපිට හිතන්න පුළුවන් කියන්නේ පැවැත්මක් එක ඉන්නේ එක නිසාම රාග දේශ මෝහාදී කෙලෙස් ඕන තරම් ඇති වෙන පැවැත්මක් එක. හැබැයි ඔය කතා කරේ ලෝකෙ මට්ටමේ වචනවල තේරුම. අපි අනුශේය කතා කරන්න වෙන්නේ නානුසේතිත් එක්ක. නානුසේති කියන නුවණත් එක්ක තමයි කතා කරන්න වෙන්නේ. ඊට පස්සේ ආශ්‍රව කතා කරන්න වෙන්නේ අනාශ්‍රව කියන නුවණත් එක්ක. කෙලෙස් කතා කරන්න වෙන්නේ නිකෙලෙස් කියන නුවණත් එක්ක මිසක අපිට කතා කරන්න බෑ. අර වචන ලෝකෙ මට්ටමින් තියෙන ඉන්න කෙනෙකුට තියෙන දේවල් හැකිත ගන්න ගියොත් ලෝකීය පැත්තෙන් කියන්න පුළුවන්. කෙලෙස් දැන් ලෝකීය පැත්තෙන් කියන්න පුළුවන් කෙලෙස් ඉක්මවන්න ඕන, අනුශය දුරු කරන්න, මාන මොකද පටිඝානුශය, රාගානුශය, දිට්ඨානුශය ඔය දුරු කරන්න ඕන කියලා එහෙම කියන්න පුළුවන් ලෝකීය පැත්තෙන්. නැත්තම් ආශ්‍රව දුරු කරන්න ඕන කියලා කාමස්වභාව අවිද්‍යාශ්‍රව දුරු කරන්න ඕන කියලා ලෝකෙ පැත්තෙන් කියන්න පුළුවන්. හැබැයි ඔකේ ආශ්‍රව කතා කරන්න පුළුවන් අනාශ්‍රව කියන දැක්මක් නුවණක් එක්ක. දැන් ඊට පස්සේ කෙලෙස් කතා කරන්න පුළුවන් නිකෙලෙස් කියන නුවණක් එක්ක. අනුශය කතා කරන්න පුළුවන් මොකද්ද? නානුසේති කියන
නානුසේති.
ඔව්. අනේ ඒත් එක්ක තමයි කතා කරන්න වෙන්නේ. කතා කරන පුළුවන්කම තියෙන නෝනක් එක්ක කතා කරන අර ලෝකී උදාහරණ එක්ක තමයි කතා කරේ. උපමාත් එක්ක, උදාහරණත් එක්ක. ඒක කියන්නේ ඉඩක් තියෙනවා කියන එක. අර මං කිව්වේ දැන් අර මේ කොළයේ දැන් නැහැ. නමුත් වතුරවත් කියන්නේ ඕන වෙලාවක උරා ගැනීමේ හැකියාව තියෙනවා, ඉඩක් තියෙනවා. ඊට පස්සේ කෙලස් කියලා කිව්වේ මේ කෙලස් කියලා කියන්නේ එකකින් අදහස් කරේ කෙලස් කියලා කියන්නේ කෙලසෙන ගතිය. ඒ කියන්නේ පිරිසිඳ යෙදෙන කරුණක් පිරිසිඳ හොයන්නේ නැති නිසා සතුටින් පිළිගැනීමත් එක්කම අන්න කෙලසෙන එක එක දේවල් ඇවිල්ලා නොයෙකුත් කෙලස් ඇවිල්ලා අර සුදු පාට වස්ත්‍රයකට මේ මොනවද දූවිලි ඇවිල්ලා තවරුණාට පස්සේ අන්න ඒ වගේ වගේ. ඊට පස්සේ ආශ්‍රව ගැන කතා කරේ අපි අර ගතියත් එක්ක අර මේ හුරු ගතියත් එක්ක අර මං කිය ඔරලෝසුවේ එතන ඒක. ඊට පස්සේ අර ආශ්‍රව අරිෂ්ඨ එක්ක කතා කරේ අර ඒ වගේ. හැබැයි ඔය එක හැම එකක්ම අර්ථ ගැන නුවණකුත් එක්කම තමයි, නැත්තම් නැතුව කතා කරන්න බෑ.
පැහැදිලි කරන්න සේ කියන්නේ දැන් ඔය තුනටම උත්තරේ එකයි. කියන්නේ එක මේ ඒ කියන්නේ එතන නාමසේති අනාශ්‍රව නිකලස් කියන මට්ටම් වලට එන්න තියෙන උත්තරේ එක උත්තරේ නිසා වෙනස්. ඒ කියන්නේ හේවා එහෙම නිසා වෙනස්. ඒ කියන්නේ ඊතරින් පැත්තට මේ අදාළ වෙන තුනම යෙදෙන්නේ නේ.
ඔව් ඒ කියන්නේ අපි අපේ සත්‍යවාදීව ජීවිතයේ හොයන ගතියක් එක්ක යෙදෙන කරුණ හොයන ගතියක් එක්ක බාහිරට යොමු වෙච්ච තැන ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. ඒ ඉස්මතු ප්‍රතිපදාව ඉස්මතු වීමත් එක්ක ඊතර වීම ගැන කතා කරන්න පුළුවන්. එතකොට ඔය කෙලෙස් හෝ ආශ්‍රව හෝ අනුසය හෝ පරිහිම ඕ ඒක ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ තියෙන දේවල් නැති වෙනවා නෙවෙයි. නොසයේ වීම නිසා පැවැත්මක ඉස්මතුවක් වෙලා තියෙනවා. ඒ නිසා ඔය කෙලෙස් අනුසය ආශ්‍රව මේ ඔක්කොම ගැන කතා කරන්න පුළුවන්. ඒ කතා කරන්නේ මේ සාපේක්ෂව අනාශ්‍රව වලට නුවණත් එක්ක ආශ්‍රව නිකලෙස් වල නුවණත් එක්ක කෙලෙස් නානුසේති කියන කාරණයත් එක්ක තමයි අනුසය කතා කරන්න වෙන්නේ. හොඳයි.
එහෙමයි සර්. බොම් පැහැදිලි සවන්නස තේරුවන් සරණයි.
තේරුවන් සරණයි.
තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, තව පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද?
තමන්නේ අම්මා.
අනේ ස්වාමීන් වහන්සේ දැන් ආශ්‍රව ගැන කතා කරන්නේ. එතකොට මට කලක් ඉඳලා හිතෙන්නේ මේ ආශ්‍රව කියන්නේ භවය කියන්නේ, එහෙම නැත්නම් භව ආශ්‍රව. ආශ්‍රව කියන්නේ භවය කියන්නේ දෙකම එකක්ද දෙකක්ද ස්වාමීන් වහන්සේ?
දැන් කාමාශ්‍රව භවශ්‍රව අවිජ්ජාශ්‍රව කියලා තුනක් තියෙනවානේ.
එහෙමයි.
ඒ කියන්නේ ආශ්‍රව පෙනී සිටින හැටි. දැන් මෙන්න මෙහෙම කියන්නම්කෝ. මේ උපමාවක් හොඳේ, රළු උපමාවක් විතරයි.
මොන
දැන් එකම කෙනා ඔන්න දැන් මම අම්මට පුතෙක් හැටියට පේනවා. ඊට පස්සේ තව අපිට ගුරුවරයාට ශිෂ්‍යයෙක් හැටියට පේනවා. තව අපි ගිහි කෙනෙකුට සාමීන් වහන්සේ කියලා කියනවා. දැන් ඔන්න මම තුනක් ගත්තනේ. හැබැයි එකම කෙනා නේද?
එහෙමයි.
එයාගේ හැඩය වෙනස්. කාම අන ආශ්‍රවය කැමැත්තක් හැටියට පෙනී ඉන්නවා. ආශ්‍රවය අවිද්‍යාව හැටියට පෙනී ඉන්නවා. ආශ්‍රවය පැවැත්මයික කාමාශ්‍රව භවශ්‍රව අවිද්‍යාශ්‍රව හැඩේ වෙනස්, මූණ වෙනස්. හැබැයි මෙයා කියන්නේ පෙනී ඉන්න හැටි වෙනස්. ඒ තැනට අනුව නමුත් එකම කෙනා වගේ මම රළු උපමාවක් කිව්වේ.
අවසරයි. ඒකේ අර කෘත්‍ය වගේ ආශ්‍රවල කෙරෙන වැඩේ එකයි, එක නොයෙකුත් ආකාර වලින් එහෙම වගේ එකක්ද?
අර ආකාර කියන වචනේ ගොඩාක් ලස්සනයි. දැන් තණ්හාවේ කෘත්‍ය දැන් කතා කරද්දී එහෙම නේ නේද? දැන් අර යායන් තණ්හා කියලා කිව්වට පස්සේ මේ යායන් තණ්හා යම් කිසි තණ්හාවක් වේද? පෝනෝ භවික. පෝනෝ භවික කියන්නේ නැවත පැවැත්මක් ඇති කරනවා. අන්න ඒකේ කෘත්‍යයේ ආකාරයත් එක්ක නන්දි රාග සහගත සතුරු වීමේ සතුරු වෙන ඇලීමෙන් යුක්තයි. තත්‍ර තත්‍රාභිනන්දනී ඒ තැන්වල ඇලෙන ගතියෙන් යුක්තයි. සෙය්‍යති ඉදං. අන්න සෙය්‍යති ඉදං කියලා කියන්නේ අර තණ්හාවම තමයි වෙන්ක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා. කාම කැමැත්තෙන් ඇලීම. භව තණ්හා පැවැත්මෙන් ඇලීම. ඊපස්සේ විභව තණ්හා නොපැවැත්මෙන් ඇලීම. නමුත් කෘත්‍ය ඇලීමම තමයි. ඇලීමේ හැඩහුරුව වෙනස්. හැබැයි කාමය පැවැත්මකින් තොර වෙයි කියලා කියන්න බෑ. කාමය අවිද්‍යාවෙන් තොර වෙයි කියලා කියන්න බෑ. පැවැත් දැන් කාම තණ්හාව ගතපස්සේ කැමැත්තෙන් ඇලීමනේ. කැමැත්තෙන් ඇලීම පැවැත්මෙන් ඇලීමෙන් තොරයි කියන්නත් බෑ. නොදන්නා කමින් ඇලීමේ කියලා කියන්න තොර වෙයි කියලා කියන්නත් බෑ. භව තණ්හා කිව්වොත් පැවැත්මක් කියන්නේ ඉතින් කැමැත්තක් එක්ක නොදන්නා කමක් එක්ක තමයි. විභව නොපැවැත්මක් එක්ක තමයි නොපැවැත්මක්. නොපැවැත්මත් පැවැත්මක්නේ. ඒ පැවැත්මට කැමැත්තක් එක්ක කතා කරනවා. අර හැඩගුරුවත් එක්ක ප්‍රකාශනය වීමත් ඒ කෘත්‍ය ප්‍රකාශනය වීමත් එක්ක තමයි සේයති ඉදන් කියලා වෙන වෙනම පෙන්නලා දීලා තියෙන වගේ අදහසක් තමයි මේ කතා කරන්න පුළුවන්නේ.
එහෙමයි. තිරවසන්නේ සාවින්නස තව මේ වෙලා තිනනම් අර මට කල්පනා වුණ එකක් අහගෙන ඉන්නකොට අර කලින් අර ධර්ම කියලා අර අපිට මේ කතා කරානේ වචනේට එහෙම අර තේරුම්ගෙන හැටි වගේ. එතකොට මට මතක් වුණේ දැන් අර කලින් ස්වාමීන් වහන්සේ කිව්වේ අර අක්කේ සංජිනෝ සත්තා කියන අර ඒ ගාථාවේ කියන කියවිල්ල කියන එක. එතන දැන් අපි එහෙම ගත්තාම දැන් අපිට ලෝකේ වචන එක එක තැන්වල යෙදෙන හැටියට ගත්තාම ඒ තැන හැටියට අර්ථ වෙනවා කියලා අපි ඒ හඳුනා ගැනීමෙන් යුක්තව ඒ තැනට ඒක යොදලා අපි මේ සම්බන්ධීකරණයක් කියන්නේ තව කෙනෙක් එක්ක කමියුනිකේට් කරගන්න ඒක භාවිතා කරනවා ඒ සංඥා ඒ අත්තේ. ඇත්තට ඒක දැන් ඕලාරික මට්ටමින් එහෙම තව දුරටත් ඇතුළට ගියාමත් ධර්මය තුළට ගියාමත් ඒ තැන්වලත් මේ ඒකම වෙන්නේ. එතකොට ඒ අර අවසානයේ ගත්තාම දැන් ධර්මයේ පහුරක් කියලා බුදුරජාණන් වහන්සේ අර එතනදී විස්තර කළානේ. ඇත්තටම මට ඒක නිකන් අහගෙන ඉන්නකොට හිතුනේ මේ අපි දැන් වචන කියන ඒවා අපි දැන් භාවිතා කරන ඒවත් ඇත්තටම කියතොත් ඉතින් අර ඒකට අර්ථයක් දීලා ඒකට මේ අර අපේ එකිනෙකාට සම්බන්ධ වෙන්න පාවිච්චි කරන එකක් මිසක් ඉතින් ඒකාන්ත එකක් නෑ. ඒකකට රිංගගෙන හිටියොත් තමයි මේ ලෝකෙ එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් එහෙම කියලා වගේ මට ඉතින් ටිකක් හිතෙන කල්පනා වුණා. අර එතනොත් කියන්නේ ඔක්කොටම සාමාන්‍ය ධර්මයේ විතරක් නෙමෙයි ඕනම වචනයක් කියවිල කියන එකට ඉතින් පහුර කියන එක නම් ඒක උඩ වෙන්නේ. නමුත් අර එතනම අත්තානිත බවක් නැති ස්වභාවයක් වගේ කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්නයි.
තේරුම් ගන්නෑම ඒක ඇත්ත. ඔව් වචනේ ව්‍යවහාරේ මොන විදිහට යෙදුණත් ගැඹුරු තව ඇතුළට ගිහිල්ලා අර ධර්මයක් කියලා යෙදුණත් ධම්මාපි පහතබ්බා පගේව අධම්මා මොකද සූත්‍රයේ අලගද්දූපම වගේ අලගද්දූපම සූත්‍රයේ කියන ධම්මාපි පහතබ්බා ඔය පහුරේ උපමාව කියලා ධර්මයෝද පහතබ්බා ප්‍රහාණය කළ යුතුයි පගේව අධම්මා. අධර්මයන් ගැන කවර කතාද කියලා. එතකොට ධර්මය කර කියන්නේ අපිට ඒතර වෙන ක්‍රමයක් දෙනවානේ. ඉතින් ඒ ක්‍රමය තහවුරු වුණොතින් ආපහු ඒක ධර්මයක් වෙන්නේ. ඒක ඉතින් අයන්න තමයි මුලට දාන්න වෙන්නේ අධර්මය කියලා. එතකොට ක්‍රමය තහවුරු වුණාමත් ඉතින් ඒක ප්‍රශ්නයක් වෙනවා. ධම්මා පිපාතබ්බා පගේව අදම්ම කුමන හෝ රිංගා ගැනීමකට ඒක ඕලාරික වෙන්න පුළුවන්, සුකුම වෙන්න පුළුවන්, රළු වෙන්න පුළුවන්, සියුම් වෙන්න පුළුවන්. ඒක රළු මට්ටමේ වෙන්න පුළුවන්, ප්‍රනීත මට්ටමේ කාර්යයක් වෙන්න පුළුවන්. කුමන හෝ ධර්මතාවය කියන්නේ ඒ රේණුගාම මතක් කරා වගේම කුමන හෝ විවහාරයක නම් අතෙන් ගත්තොතින් යෝගා මායන්ති මච්චුනෝ මාරයාගේ වසඟයට තමයි යා මේ යන්නේ කියන කාරණාව අදහසක් එක්කත් හරි වටිනවා. අර යම් පිස්සතන් ධම්මට්ටිති ඥානන් යම්මාකාරක ධම්මට්ටිති ඥානයද සම්පි කය ධම්මං අය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මන්ති ඥානං කියලා කියනවනේ. ධම්මට්ටිති ඥානය කියලා අදහසකුත් ආවනම් එයද කය ධම්ම වය ධම්ම විරාග ධම්ම නිරෝධ ධම්මන්ති ඥානං කියලා එතනදිත් කියනවනේ. ඥානයත් සංකතයක් නිසා ඥානය වගේ කාරණේකුත් සංකතයක් නිසා නිවීමත් එක ගත්තොත් සංකතයි මේ මාර්ගයත් තේරෙන්න ඕනනේ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය සංකත ධර්මයක් හැටියට තමයි පෙන්වලා තියෙන්නේ. එතකොට ඒ අර්ථෙන් ගත්තත් ඒෙන්ද ඊතර වෙන්න ඕන නැත්නම් ධර්ම නන්දියක් වගේ තැනකින් නතර වෙන්න පුළුවන්. අනාගාමී නතරණය සංඥානා සංඥායතන වගේ තැන්වලදී උනත් නතර වෙන්න පුළුවන්කම තියෙනවා කියලා තියෙනවනේ. මොකද ආනන්ද සප්පාය වගේ සූත්‍රවල නේද? එතකොට එහෙම බලනකොට කොච්චර සියුම්දනේ ධර්මයක් හදාරනවා කියලා කියන්නේ, ඊතර වීමක් විස්මතු වෙනවා කියලා කියන්නේ, ලෝකේ රැඳෙන්න තියෙන ඉඩකඩ කියන එක. අසාමාන්‍ය සිහියක්, අසාමාන්‍ය නුවණක්, අසාමාන්‍ය වීර්යයක් අවශ්‍යව, අසාමාන්‍ය කැපකිරීමක්, අසාමාන්‍ය යොමුව කියන දෙයක්. ඉතින් අර එහෙම බලනකොට
කියලා මේ උපමාවකින් කියන්නේ නේද ස්වාමීන්
වහන්සේ? ඒක තමයි අම්මා ස්ලෝමේ උපමාව කොයිතරම් තියුරයිද කියලා හැඟෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ප්‍රශ්න ප්‍රශ්නයක් නැත්නම් අපි අද දවසේ අවසන් කරමු.
පණිවිඩයකුත් පොඩ්ඩක් සුනන්ද මහත්තයා මේ මතක් කරමු. මේ ලබන සතියේදී අපි මේ අපි කුමන හෝ සූත්‍රයක් අරගෙන මේ අපි සූත්‍රයේ පෙනත් කියවගෙන මේ ඒ පෙනත් එක්ක ඒ ඔස්සේ කරුණු කතා බහ කරගෙන ගියොත් හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා අපි ලබන සතියේදී එතකොට අර මොකක් හරි මේ මූලාශ්‍රයක් පාදකත්වයක් තියෙනවානේ. ඉතින් ඒ නිසා මේ අපි අඟහරුවාදට කලින් අපි මෙන්න මේ සූත්‍රය කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මේ සූත්‍රයක් අපි කලින් යොදාගමු. එතකොට අපි සූත්‍රයක් කියවලා ඒකේ පරිවර්තනයක් කරලා, يعني ගොඩාක් කාලය අරගෙන නෙවෙයි, නමුත් ඒකෙන් කියන්නේ මොකක්ද කියන කාරණේ පොඩ්ඩක් එක ඊට පස්සේ ඔස්සේ කතා කරගෙන යන්න වුණොත් හොඳයි කියලා මේ අදහසක් ආවා. අපි බලමු මේකට හොඳ මොකක් හරි සූත්‍රයක්. මේ අද කතා කරපු මහානිදාන සූත්‍රය වුණත් කමක් නැහැ. එහෙම වුණොත් අපිට අපේ ලොකු සාමිනහන්සේ කරපු දේශනයක් තියෙනවා, ඒකත් අහලා සූත්‍රයක් කියවගෙන එහෙම පුළුවන් වුණොත් එහෙම සූදානමක් වෙමු කියලා පොඩි යෝජනාවක්. ඉතින් අපි මේ පිරිස කැමති නම් ඒ විදිහට කරමු, නැත්නම් අර එළ වෙන ප්‍රශ්නත් එක කතා කරගෙන යන්න පුළුවන්. ඒකට මෙන්න මේ සූත්‍රය කියලා නෑ, යෝජිත කුමන හෝ සූත්‍රයක් ඔස්සේ.
කට්ටියගේ ප්‍රතිචාරය කොහොම වෙයිද මේ පොඩක් අපිට දැනුම් දුන්නා නම් තමයි අද උගන්වන්නේ. කිව්වනම් අපි සූත්‍ර සාකච්ඡා කරන්න හොඳයි කියලා. ඒකට වෙන පුළුවන් නේද සවන් නෝසි? අපි සම්බන්ධලයට කට්ටිය අහමු, මේ පාටර ඒක නැතුව වෙන දෙයක් කරන්න සුදුසුයි කියලා හිතනවා නම් එහෙම යෝජනාවක් කරනවා නම් අපි කතා කරගෙන යන ඉදිරියම කතා කරන්නේ හොඳයි කියලා හිතෙනවා නම් කතා කියන්න පුළුවන්. එහෙම හොඳයි
කියලා. එහෙම හොඳයි කියලා මගේ කනන් අදහස.
මොකද මේ කියන්නේ මේ ප්‍රශ්නකට ප්‍රශ්න කතා කරගෙන යමු කියලාද නැත්නම් සූත්‍රයක් කතා කරමු කියලාද?
නෑ, සූත්‍රයක් මූලික කරගෙන එහෙම යනකොට ඒත් එක්ක එන ප්‍රශ්න කතා කරන්න පුළුවන් වෙනවනේ කියලා ඒකයි කියන්නේ.
හොඳයි, වෙන කාගේ හරි අදහසක් තියෙනවද ඒක වෙන සුදී?
ඒක හොඳ අදහසක් කියලා මටත් හිතෙනවා. පටන් ගැනීමක් තියෙනවනේ යමක්.
හා හොඳයි. එහෙනම් මේ මෑත කාලේ කරපු අපේ සංඝහන්සේ මේ මහානිධාන සූත්‍රය කරානේ. එතකොට අපි ඒක අහලා ඒකට ඇහුම්කන් දීලා ඒකත් එක්ක ඒ සූත්‍රණ ටිකක් දිගයි සූත්‍රේ. අපි ඉතින් ඒ ඔස්සේ අපි යමු නේ.
හොඳයි, එනම්
ඕ වෙන සූත්‍රයක්. ඒක හරි මහා ඔය සබ්බාස වගේ සූත්‍රයක් හරි මොකක් හරි කමක් නෑ, අපි බලමු ඒක සුදුසු විදියට.
සොයින සබ වරිදාන සූත්‍රය සාකච්ඡා කරමු. එතකොට අදම අපිට කියන්න පුළුවන් කට්ටියට ඒක නะ.
හා හොඳයි හොඳයි.
විශ්වනාවන් බලලා පරිශීලනය කළා ප්‍රශ්න හදාගෙන වෙන්නේ කියලා. එතකොට අපිට ප්‍රශ්න හදා ගන්න පුළුවන්.
හොඳයි හොඳයි. හොඳයි, එහෙනම් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි නම් සම්දිනටම අපි අද දවසට අවසන් කරමු. ඉතින් අදත් අපගේ ස්වාමීන් වහන්සේ වේසන ඔබල අපට දාම් කරු පැහැදිලි කරලා දුන්නා. ඉතින් සල පොණ්ඩ කර්මයක් ප්‍රස් කරගත්තා. ඒ වගේම අපි මේ ධර්මය අසලා ධර්මයේ සත්‍ය වූ කළා විශාල පුණ්‍ය කර්මයක් ප්‍රස් කරගත්තා. ඒ සියලු කුසල අපි ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ නිදුක් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමි. ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන්ටත් ගුරු ආදීටත් අනුමෝදන් කරමින් ඒ අයටත් සුඛිත ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපගේ මහාචාර්ය රවි ඔබලිමැතිතුමාටත් මේ පින් අනුමෝදන් කරනවා. එතුමාගේ දෙමව්පියන්ටත් පින් අනුමෝදන් කරමින් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා සාකච්ඡා අවසන් කරන විදිහට.
තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දවසේදීත් අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් සාකච්ඡාවේ කටයුතු කරගෙන ගියා. මේ තුළින් ජනිත වන යම් කුසලයක් වේද, යම් දහම් කාරණයක් නිරවද්‍යව කියවුණා නම් ඒහි පූර්ණ ගෞරවය අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් ලැබේවා. වචනයක හෝ දෝෂයක් වූවා නම් අදහස්වල ඉදිරිපත් කිරීමවල එක පෞද්ගලිකව මගේ දෝෂයක්මයි, මගේ හැදෑරීමේ ඔබාවිතේ අඩුවක්මයි. අද දවසේදීත් අපි සියලු දෙනාම මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා අපිට අල්ප මාත්‍රික හෝ අපි තුළ මේ කාලය තුළ සිහියක් නුවණක් වීරයක් වර්ධනය වීම පිණිස උත්සුක වීමක් වුණා නම් උදව්වකු උපකාරයක් වුණා නම් ඒක ගොඩාක් වටිනවා. අපි සියලු දෙනාටම උතුම් වූ නිවනින් නිවීම පිණිසම මේ පුණ්‍ය ශක්තියෙන් හේතු වේවා. එවගේම අපවත් වීම දාන සියලුම යති වරයාණන් වහන්සේලාට පිණිස වේවා. සුජීවත්ව වාසය කරන පින්වත් ඔබේ දෙමව්පියෝ වෙද්ද ඒ දෙමව්පියන්ට පවුලේ සෑම සියලු දෙනාටම යහපත උදා වේවා. මියගිය ඥාතීන් සියලු දෙනාම පරලෝසෙන් සුවපත් වේවා. දෙවියන්ටත් අපටත් සෑම සියලු දෙනාටම උතුම් වූ දරුවා බෝධිය පිණිසම මේ උදාරතර වූ පුණ්‍ය ශක්තියෙන් හේතු උපනිශ්‍රය වේවා කියන මෙච්චිතින් මේ කටයුතු හමාර කරමු. සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.
දෙවියන් සරණයි.
ස්වාමීන් වහන්සේ.